අද 2024 පෙබරවාරි මාසයේ 25 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මහලාවේ 180 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිසරණ වනයේ සම්බන්ධ වන නම කියන අවසරයි පූජනීය ගාල්ලේ ධම්මසරණ ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහ මෑණිවරුන්ද පාද නමස්කාර කොට වැඩසටහනට ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් අද වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස තිබෙන්නේ අපගේ සතිමත් බව සඳහා ප්‍රයෝජනවත් වන ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
හොඳයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝ ආනන්ද මග්ගෝ යා පටිපදා පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානං පහනාය තං මග්ගං තං පටිපදං අනාගම්ම පංචෝරම් භාග්‍යානි සංයෝජනානි ඤස්සතිවා ධක්කතිවා පජහිස්සතිවාති නේතං තානං විජ්ජති.
සාදු සාදු සාදු.
සද්ධාවන්ත බුද්ධි සම්පන්න පින්වත්නි, අපි මේ මාතෘකා තබා ගත්තේ, එහෙම නැත්නම් මේ පාඩයක් වශයෙන් තබා ගත්තේ, ඒ බුදුපියාණන් වහන්සේ වදාළා වූ මජ්ඣිම නිකායේ සඳහන් වෙන, මජ්ඣිම පඤ්ඤාසකේ සඳහන් වෙන, ඒ මජ්ඣිම පඤ්ඤාසකේ භික්ඛුවග්ගය කියන කොටස සඳහන් වෙන මහා මාළුක්‍ය පුත්ත සූත්‍රය කියන සූත්‍රයෙහි අඩංගු පාඩයක්. ඉතින් පින්වත්නි, මේ පාඩය විස්තර කරගන්න තමයි මේ කතන්දරේ තමයි අපි අද ඉගෙනගන්නේ.
කර්ණහාවුදම ඉන්නේ සාරිදී බුදුගම
මේ ඒ විදිහට මජ්ඣිම නිකාය මජ්ඣිම පඤ්ඤාසකේ භික්ඛු වගේ සඳහන් මහා මාළුක්‍ය පුත්ත සූත්‍රය අපි මේ අවස්ථාවේදී යෙදෙන්නේ. ඉතින් ඒ සූත්‍රය සම්බන්ධයෙන් අපි අත්‍තරම සාකච්ඡා කරපු සූත්‍රයක් මේක. මේ උපගම නිග්‍රෝධලින ආරණ සේනාසනේ ගිය මාසයේ තිබුණු ඒ භාවනා වැඩමුළුවේදී අපි දවස් 4ක වශයෙන් දේශනා 3කින් සමන්විතව මේ මාතෘකාව තබා ගත්ත මේ සූත්‍රය. ඉතින් අද මේ වැඩසටහනේදීත් දේශනා විදිහට සූත්‍ර දේශනාවක් විදිහට පවත්වන්න තෝරා ගන්න ලැබුවා. යම් කොට පිරිසකට ඒක සම්බන්ධ වෙච්ච සමහර විට අහලා නැති වෙනවා, සමහර විට ආපු දැති. ඉතින් මේ සූත්‍රය ඇත්තටම ටිකක් වෙනස් කාරණයක් කියවෙන්නේ. මොකද පින්වත්නි, මේ ටිකක් සුත්තමේ ඥානයට ටිකක් තදබල පහරක් වදින කාරණයක් තමයි මේ අවස්ථාවේ බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද සුත්තමේ ඥානය ටිකක් සාමාන්‍යයෙන් ලේසියෙන් ඕන කෙනෙකුට ගන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් අපිට දෙයක් අහලා මතක තියාගන්න එක සුතමේ ඥානය කියනවා. ඊළඟට ඒ කාරණා පිළිබඳව හිතින් මෙනෙහි කරන්න පුළුවන් හැකියාව, ඒක තර්කානුකූලව මේ විදිහටයි වෙන්නේ, මෙහිමයි මෙහිමයි මේ දේන් වෙන්නේ කියලා ඒක ගලප ගන්න හිතින් කරන දේ චින්තාමේ ඥාන කියනවා. දැන් ගොඩක් වෙලාවට ඒක ධර්මදේශනාවක් විදිහට දැන් අපි මේ ප්‍රකාශ වෙන්නේ ධර්මදේශනාවක් කරන්න වෙන්නේ චින්තාමේ ඥාන වශයෙන්. ඒකට ඇත්තටම භාවනාම ඥානත් එකතු වෙලා ඒක එළියට දාගන්න පුළුවන් වීම තමයි ඇත්තටම අවශ්‍යතාවය. එතන තමයි දෙපිරිසට ප්‍රයෝජනවත් වීම ඇත්තටම තියෙන්නේ. ඒක තමයි නිතරම පූජනීය ධම්මජීව අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙන්නේ හැම විටම දේශනා කරනකොට බණ කියනකොට. මේ තමන්ගේ අත්දැකීම කියන්නේ නැත්නම් තමන් තුලින් කියන්න පොතට වැඩිය කියලා නිතරම ඒක උලුප්පලා ඒක නිතරම තල්ලු කරනවා. ඉතින් ඕක හැබැයි ඉතින් දෙපැත්තටම යන වැඩක්. ඒ අවදානම ලොකු සංසය ගන්න බයනේ. හේතුව මෙහෙම තමන් තුළින් කියන්නේ ගිහාන් පස්සේ වෙන්නේ කට්ටිය ගොඩ දෙනෙක්ට මේක ඇන්දෙනවා. ඇන්දිලා ඊට පස්සේ අර කොහොමද පොත එළිය පාවිච්චි වෙන්නේ නැති නිසා අරක ඉවවහ යනවා. මෙයා ඇතුලේ ඉන්න ඉස්සරහට පැනලා ඉවරලා ඊට පස්සේ අවබෝධ වෙච්ච තත්ත්වයකට එහෙම නැත්තම් ඒ පංචක ධර්ම හරමාන්නේ හැදිලා ඔහොම ටික ටික ඉස්සරහට ගිහිල්ලා අර පාර වරද්දගෙන අන්තිමට සමහරට ගුරුවරයාටත් ගුරුවරයාගේත් වැරදි කියලා ඒ ස්ථානෙත් වැරදි කියලා අතෑරලා පිටතැන් වලට එහෙම නැත්නම් අතෑරලම නිකන් අත ගසා දාලා මේ යන තත්ත්වයට එනවා. මොකද අර කටික කාලයක් කරගෙන ගියා ලාභ සත්කාරයමත් ලැබෙනවා. එතකොට වෙන්නේ මේ තනි දන්නේම නැතුව තමන් මේ අවබෝධ කරපු කෙනෙක් තමන්ට සැලකිලි වෙන්න ඕනේ, සලකන්න ඕනේ, මෙහෙම ලැබෙන්න ඕනේ, මේව යුතුයි, මෙහෙම වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා. ඉතින් ඒ වගේ සුළු දෙයක් මොකක් හරි අතපසු වීමක් එහෙම හිමීමක් වෙච්ච ගමන් මොකද වෙන්නේ, අර ඒ තමන් මුල පටන් ගත්තේ එහෙම නේද, තමන් මෙතෙන්ට ආපු දැනට පයින් ගහලා යනවා යනවා දොස් කියලා ඒවයි වැරදි අඩුපාඩු පෙන්නලා මේ ධර්ම සමහර ධර්ම කාරණාවලි සමහර විට මේ ධර්මෙනුත් ඔයා දන්නේ නැහැ. මේ ඊයේ පෙර දහන ලැබුණා ලොකු සාන්දේ ගෝලෙක් දැන් ලොකුවටම කරගෙන යනවා. ওই මන්ත්‍රජාලය හරහා ඊටාම ප්‍රසිද්ධව කරගෙන යනවා. ඊළඟදී පොත් දෙකකුත් ගහලා තියෙනවා. සමතේට එක පොතක් ලොකුවට, විදර්ශනාවට තව පොතක්. මේ අපිටත් ගිරන්ලා පූජා කරා කොළඹ කට්ටියක් දාන දෙනකොට මේ බැලුහාම මොකද්ද මේ නම ධම්ම කෑල්ලක් ඉස්සරහට තියෙනවා. ඒක බලලා ඔපෙක් කෙනෙක් වෙන්න ඕනේ. වලද්දි හරි. ඉතින් මේ ඒ වෙලාවේ අහලා බලනකොට සප්පවසල සූත්‍ර ගැන මේ අලුතෙන් හොයාගත්තා වගේ එකක් කියනවා. මේ ධම්මජීව හාමුදුරුවෝ කියලා නම කියලාම කියනවා. මේ ධම්මජීව හාමුදුරුවෝත් ඔකට උත්තර දෙන්නේ නැහැ නේ. මෙහෙම උත්තර දෙන්න බෑ හැමෝන්ටම. මේ කවුරුවත් ඔකට උත්තර දෙන්නේ නැහැ භාවනා කියලා උගන්වන කට්ටිය කියලා මේ හරි ලොකුට කතා කරන්නේ. මේ අවුරුදු 5-6ක් විතර තමයි ඉතින් මේ ජීවිතේ ඉඳලා තියෙන්නේ. සම් දන්නේ නැහැ. මම හිතන උපසම්පදා වෙලත් නැහැ මං හිතන හැටියට තාම ඉන්නාම නේද. නමුත් යෝගාවචර භික්ෂුවක් කියලා හරි ප්‍රසිද්ධ කළා. අන්තර්ජාලය ගොඩක් ප්‍රසිද්ධයි. නෑ ගොඩක් අය දන්න නෑ කොහොම හරි ඒ ගුරුවරයාගේ එහෙම ගෞරවය එහෙම එකකුත් නෑ. ඔය සමහර දවසට ඇවිල්ලා ලොකු සාංශයට මේ බණ එහෙම එක දවසක් මම දැක්කේ බණ එහෙම දාලා මම කියපු බණ ලොකු සාංශයට දාලා අස්සවලා මේ ඒකේ ගුණාගුණ ගුණදොස් විචාරුවා. ඉතින් ඒකයි ලොකු සාංශ කොහොමත් සාමාන්‍යයෙන් දීක දෙයක් මේ මේ ආහාරය හොඳයි නරකයි කියන අවස්ථාවක් ඉන්නේ නෑනේ අඩුයිනේ. එහෙම කරොත් ඒකත් වැරදි. ඉතින් උන්වහන්සේ ඒ විදිහට තමයි සලකන්නේ කොහොමටත්. ඉතින් සතුටු නෑ ඉතින්. ඒ නිසා මේ ඔය ඊට පහු කාලෙක තමයි දෙයක් තමයි ඔය තිබුණේ. මේ පොත හම්බෙච්ච නිසා අහලා බලනකොට මේන් ධම්මජී හාමුදුරුවෝත් ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ. ඒ කියන්නේ මන් දෙනවා මේ මෙන්න කාරණේ මෙන්න හරි කියලා මේ වාඩි කරගෙන මේ කොහොරි ටිකක් උගත් කෙනෙක්ව මයික් එකක් දීලා කැමරිකට අරගෙන ඒ අර සාමාන්‍යයෙන් අර අන්දනක මේ ගුණාටෙන් දිල්ල කරගෙන යනවා. ඉතින් දෙන්නම ඇඳ ගන්නවා ඊට පස්සේ. ඉතින් අන්න එහෙම ආයේ ඉන්නවා මේ මිත්‍රිගලි තමයි මේ කියන්නේ. ඉතින් මිත්‍රිගලි බිහි වෙච්ච අය තිනු තියොන්න ඔය වගේ වැරදි පැත්තට තියෙන උපසංහ. හැබැයි කොච්චර හොම කාට වැරදුනත් ඒ අවදානම ගන්න බය නැහැ. දැනටත් අපිටත් ඔය ඉන්නකොට කියන්නේ පුළුවන් තරම් තමන් පුළින් කියන තමන්ගේ එක තමන්ට දැනෙන දේ කියන්නේ. ඉතින් ඒකට තමයි අපි තාම උත්සාහ ගන්න. ඒක තාමත් මේ தත්ත්වයට හුරු වෙනවා. ඒ එහෙම කරගෙන යනකොට ඒ වගේ පැත්තට යන. එහෙම නැත්නම් විශේෂයෙන් ওই පොතපතේ දැනුමට ඉරි වලට ටිකක් කණේ පහරක් තමයි බුදුහාමුදුරුවෝ මේ කරන දේශනාවත් තමයි මේකේ තියෙන්නේ. මේ සූත්‍රේ මහා මාළුකේ සූත්‍රේ බලන්න පුළුවන් මං ඉස්සෙල්ලා කිව්වගේ මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම පඤ්ඤාසකේ වික්ඛුවග්ගේ තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් ඔය උත්පත් කියනවන කරවන අය මාතෘකාවට ගන්නේ ටිකක් පරිස්සමෙන් සහ මේ අයින් සහ ඉතාම සීමිත විදිහට ඇහිලත් නැහැ ඒතර. ඉතින් මෙන්න මේ කාරණේදී ඔන්න අපි කාරණේට යනකොට දේශනාවේ භාගතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. මේ අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ අර කවුරුවත් අහපු ප්‍රශ්නයකට නෙමෙයි භාගතුන් වහන්සේම කාර්යයක් මතු කරන්නයි හදන්නේ. ඉතින් ඒක හැමෝන්ට වහන්න බැරි ප්‍රශ්නයක් වෙනකොට භාගතුන් වහන්සේ සාමාන්‍ය මතු කරලා දෙනවා මහණෙනි කියලා අමතලා. එතකොට භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේ කියලා පිළිවදන් දෙනවා. ධාරේතනෝ තුම් හේ භික්කවේ මයා දේශිතානි පංචෝරම් භාගියානි සංයෝජනානි ඉති. මහණෙනි අපි මා විසින් දේශනා කළාද ඕරම් භාගයේ සංයෝජන දරන්නාහුද කියලා ඔන්න ප්‍රශ්න අහනවා. මේ භික්ෂුන් වහන්සේලාගෙන් රැස් වෙලා ඉන්නේ. එතකොට මාළුකේ පුත්ත ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා අර දැන් අපි එම් ප්‍රශ්නයක් ඇහුවොත් අපි දන්න දෙයක් අහුවම කවුරු හරි හරි ලස්සන ඉස්සර ඉදිරිපත් වෙලා එහෙම නැත්නම් නැගිටලා අත උස්සලා අපි ප්‍රකාශ කරන්නේ මේ වගේ එහෙමයි සාසමන් දරන මොනවද සක්කාය දිට්ඨිය ඔබ වහන්සේ දේශනා කරපු පංචෝරම්භාගේ සංයෝජනයක් විදිහට මන් දරනවා. විචිකිච්ඡාව මන් දරනවා. සීලබ්බත පරාමාස කාමරාග පටිග මෙන්න මේ පහ මම ඔබ වහන්සේ දේශනා කරපු පංචෝරම්භාගයන් සංයෝජන කියලා දරනවා කියලා. මොන්න මේ උත්තරේ දුන්නා. දැන් ඒක දුන්නාම අපිට මොකද හිතෙන්නේ? අපි දන්නෙත් එහෙමනේ. හරි. මේ ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ සූත්‍රය කියවලා බලද්දි මොන්න භාගතුන් වහන්සේ මෙහෙමයි ඒකට උත්තරේ දෙන්නේ. කසකෝ නාම තං මාළුක්ක පුත්ත ඉමානි එවං පංචෝරම් භාගියානි සංයෝජනානි දේශිතානි ධාරේසි. ඒක සිංහල පරිවර්තනයේ මේ හරියටම දීන්නේ මාළුක්ක පුත්ත තොප මා විසින් කවර කොට දේශන ලද පංචෝරම් භාගිය සංයෝජන මෙසේ දරයිද. දැන් මේකේ හරි සිංහල තේරුම එහෙම නැත්තම් මේ අපි සුද්ධ සිංහලෙන් බැලුවා මාළුක්ක පුත්ත ඔය මම කවද කාට කියපු පංචෝරම් භාගිය සංයෝජන පහද ඔය කතා කරා ඔය කියවා. ඔන්න එතකොට තමයි අපිට නිකන් කර කැවිලා යන්නේ. අපි දැන් ඕන දෙයක් එහෙමනේ පාඩම් කරපුවා දැනගන්නේ. මේ පටිච්චසමුප්පාදය කිව්වොත් අපි ඒක කියෝගෙන යනවා. චතුරාර්ය සත්‍ය කිව්වොත් මේ හතර අපි දන්නවා. අරහත්ථාය මාර්ගය කිව්වොත් අපි අංග 8 කියාගෙන කියාගෙන යනවා. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම එකකින් එක කියාගෙන යනවා. දැන් මේකෙත් මේ ස්වාමීන් වහන්සේ පංචෝරම් භාගයේ සංයෝජන මොනවද කියලා ඇහුවා. අකයිදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කිය දේශනේ උත්තර දුන්නා පිළිවද. භාගතුන් වහන්සේ දැන් ඔය කාට කියපු කවරෙකුට මා විසින් කවරෙකුට කියනද මං කාට කියපු පංචෝරම් භාගයේ සංයෝජනයද ඔය කිව්වේ කියලා භාගතුන් වහන්සේ මෙහෙම මතක් කරනවා දේශනා කරනවා. උඩුකුරව නිදන බිලිඳු දරුවට තමන්ගේ ශරීරය ගැනවත් හැඟීමක් පංචෝරම් භාගයේ සංයෝජනයක් කොහෙද කියලා. නමුත් අනුසේ වශයෙන් පංචෝරම් භාගයේ සංයෝජන ඒ ළමයට තියෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඉතින් මෙන්න මෙහෙම ලදරු උපමාවෙන් අනිත් පැවිද්දෝ දොස් කියනවා. අන්‍ය ආගමිකයෝ දොස් කියනවා ওই වගේ උත්තර දුන්නොත් කියලා බුදු පියාණන් වහන්සේ මේ වෙලාවේ මතක් කරනවා. එතකොට ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා ඒසිවිල සකස් කරගෙන භාගතුන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි පංචෝරම් භාගයේ සංයෝජන දෙසනසේක්වා කියලා ආරාධනා කරනවා. ඉතින් ඔන්න ඔය කොටස තමයි මේකේ අර ආරම්භයේ හරි නාට්‍යමය ජවනිකාව සහ සූත්‍රය ඇදෙන්න පටන් ගන්න ඔන්න ඔතනින් ඉදිරියට ධර්මකාරණිමත් වෙලා එන්නේ. මෙතනදී මේ පංචෝරම් භාගයේ සංයෝජන මොනවද කියලා අහපුවාම ඒකට දෙන උත්තරය අපි දැන් ඕකමනේ ඉතින් අපි දන්න බුද්ධාගම සාමාන්‍ය දහම් පාසලේ ප්‍රශ්නයක් අහනවා මේකට අපි උත්තර දෙනවා. විභාගයේදී ප්‍රශ්නයක් අහන උත්තර දෙනවා. ධර්මාචාර විභාගයේ ප්‍රශ්න දින උත්තර දෙනවා. දැන් අපි ලියලා තියෙන තරුණ බෞද්ධ සංගමේ විභාගයේ ලියන උත්තර දෙනවා. ඉතින් ඒක දැන් දහම් පාසලේ ගත කරනකොට මට මතකයි ඒක විනෝදයක් කරේ දහම් පාසලේ. මොකද කරන්නේ දහම් පාසලේ විභාගෙදී ඉක්මනටම ලියලා මුලින්ම ගෙදර යන තමයි මට ඕන. ඒ නිසා වේගෙන් වේගෙන් ලියාගෙන යනවා උත්තර ටික. ලියලා අපි ළඟ දාන්නේ පන්ති බෙදලා يعني අපේ පන්ති වල බාල වෙන පන්ති වයස් කඩලා දේ දාන්න. එතකොට කොපි කරන්න බෑනේ. ඉතින් දෙපැත්තේ ඉන්න පොඩි පන්තිවල උන්න කියලා දෙනවා. උන්ගේ ප්‍රශ්න වල උත්තර කියලා දීලා මේ পেපර් එක දැන් ගන්න තරමට දෙන්න බෑ. ලැජ්ජයි වින්න බෑ. භාගින් වගේ වරුණොත් දෙන්න බෑනේ නිකන්. ටික බලනවනේ. ඒ නිසා ඒ පොඩි වෙලාවක් ගන්න උන්න කියලා දෙන්න. ඊට පස්සේ මොන්න මිස් කෙනෙක් අල්ලලා දීලා තුමටක් ගාලා ගෙදර යනවා. එනකොට ඉතින් එතකොට ඉතින් වෙනියා ඉන්නේ තුන්වෙනියා හතරවෙනියා වගේ. හැබැයි දැන් හැම සමායෙන් හැම අවුරුද්දෙම තියෙනවා තරුණ බෞද්ධ සංගමෙන් විභාගයක්. ඒ විභාගය ඇවිල්ලා මේ රජයෙන් එහෙම නැත්නම් ඒක හොඳට අධීක්ෂණය වෙලා කරන එකක්. ඒ විභාගය වෙනමම ගිහිල්ලා වෙනම ස්ථානික කරන්න වෙයි. තමන්ගේ දහම් පාසලෙත් නෙවෙයි. එතෙන්ට ගිහාම මේ ඒක හොඳටම අධීක්ෂණය වෙන කොළඹ තරුණ බෞද්ධ සංගමෙන් කරන ලංකා පුරා කරන දහම් පාසල් විභාගය. ඉතින් ඒක හොඳට ඔන්න පාඩම් කළා. ඒකට හොඳට වෙලාව අර හොඳට ලියනවා. අනේ ප්‍රතිඵල එනකොට ඔන්න පළවෙනියා. කට්ටියට හිතා ගන්න බෑ මොකද්ද මේ කියලා. මේ කොල්ලොත් බලන මොකද්ද මේ තේරුම. මේ හැමදාම තරුණ බෞද්ධ සංග විභාගේ නම් පළවෙනියා. මේ දහම් පාසල් විභාගයේදී නැත. ඉතින් ඔන්න ඔය වගේ ඒක ඔයගේ තමයි කරන්නේ. මොකද්ද මේ අහනවා උත්තර ලියනවා. හරි දැන් හිතාගෙන හරි හොඳට බුද්ධ ආගම දන්නවා මේ. හරි දක්ෂයි මේ වැඩේ හරි. කොහොමනේ ඉතින් දන්නේ ඔන්න ඔය වගේ එකක්. ඉතින් ප්‍රශ්න අහනකොට ඒකට දෙන උත්තර. ඉතින් ඒකක් තමයි මේක. බුදු පියාණන් වහන්සේ හැබැයි එතනදී මේ පොඩි ගර්හාවක් තමයි කරන්නේ. කාට කියපු පංචෝරම්බාගේ සංයෝජනයක්ද ඔය කියවා. කියලා මූණට මහන්. ඉතින් ඔන්නෝක තමයි ඔය විභාගක වලට කියන්න වෙන්නේ. ඉතින් විභාග නම් කමක් නැහැ කියමු. එතකොට මේ ධර්ම මාර්ගය එහෙම නැත්නම් යෝගාවචර ජීවිතයට තමයි මෙන්න මේක අදාළ වෙන්නේ. එහෙනම් යෝගාවචරයත් මෙහෙමද ධර්මය දන්නේ දරාගෙන ඉන්නේ. එහෙම නැත්නම් කොහොමද දරාගෙන ඉඳිය යුත්තේ කියන එක තමයි බුදු පියාණන් වහන්සේ මෙතනින් ගන්නේ ඉස්සරහට එළියට. සමහරවිට අපි දරාගෙන ඉන්නෙත් ඔහොමයි වෙන්න පුළුවන් මේ පුහුණුවේ ඉන්න අය විදිහට. එතන යන්නේ ඒ කාරණේ තමයි අපි පොඩ්ඩක් මෙතනදී යවුස්සලා ගන්න බලන්නේ. සුතමේ පැත්ත, චින්තාමේ පැත්ත විතරක් නෙමෙයි, භාවනාමය ඥාන මේ තුන් ඥාන තුනම එකතු වෙන්න ඕන කියන කාරණේට යොමු වෙන්න. එතකොට ඔන්න අර ආනන්ද ස්වාමීන් වහන්සේ විමසුවාන් පස්සේ බාගතුන දේශනා කරන මේ ලෝකේ ඉන්නවා පුද්ගලයෝ, හරියානන්ද අස්සාවි, හරිය ධම්මේ කෝවිදෝ, හරිය ධම්මේ සුවිනීතෝ, සත්පුරුෂානන්ද අස්සාවි, සත්පුරුෂ ධම්මේ කෝවිදෝ, සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ. මේ ලෝකේ ඉන්නා පුද්ගලයෝ හරියන් දකිනෝ. ඒ ධර්ම ආර්ය ධර්මේ හැසිරෙන ආර්ය ධර්මේ විනීත වෙනවා, ඒකේ දක්ෂ වෙනවා. මෙහෙමයි සත්පුරුෂ ධර්ම සත්පුරුෂයන් දකිනවා, ඒ ධර්මයට දක්ෂ වෙනවා, ඒ සත්පුරුෂ ධර්මේ විනීත වෙන උත්සාහ කරනවා. අන්න මේ අය ඉන්න ඒ වගේ අනිත් අයත් ඉන්න. හරියානම් අදස්සා, හරිය ධම්මේ අකෝවිදෝ, හරිය ධම්මේ අවිනීතෝ. මේ ආර්ය දක්නේ නැහැ, ඒ ධර්මේ ආර්ය ධර්මේට දක්ෂත් නැහැ, ආර්ය ධර්මේ හැසිරෙන්නේත් නැහැ. ඉතින් ඔන්න ඔය කණ්ඩායම ගත්තොත් මේ කට්ටිය සක්කාය දිට්ඨිය මැඩීමට දන්නේ නැහැ. මොකද ඒකට ආර්ය ධර්මයක් නැහෙනේ. දන්නේ නැතුව ඌ වාසය කරනවා සක්කාය දිට්ඨිය තුල. ඒ වාසය කිරීම නිසා මෙයාට මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන සංයෝජනයන් වර්ධනය වෙමින් මේක සංයෝජනයක් සංසාරේ බැඳින බැම්මක් බවට පත් වෙනවා, බන්ධනයක් බවට පත් වෙනවා. මොකද්ද මේ හේතුව? මේ මම, මගේ, මගේ ආත්මය කියන ඒ සුළුවට හරි එන මූලික අදහස අපි කියමු ලදරුවා කියලා. ලදරුවාගේ උන අනුසය වශයෙන් මේක තියෙනවා. තාම සක්කාය දිට්ඨිය හැදිලා නැහැ. අනුසයක් තියෙනවා, හැදෙන්න ඉඩ හැදිලා තියෙනවා. මොකද ඇහැ කරන ඉන්ද්‍රිය ටික තාම මේ ලෝකේ තේරුම් අරගෙන මේක වර්ධනය වෙලා එන මට්ටමට නැහැ. හැබැයි පසුබිම හැදිලා තියෙනවා. දෙවරුපින් නේ මේ කෙනා දදරුවයි වයසට ඇවිල් 6 අවුරුදු 6 7 වෙනකොට ඔන්න ලෝකය දකින්න හුරු වෙනවා. මේක තීරුම් ගන්න හුරු වෙනවා. මම, මගේ, මගේ ආත්මය කියන කාරණා ඇහෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයින්, මනසෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට මම, මගේ, මගේ ආත්මය දාන්න පුරුදු වෙනවා. අම්මා එක්ක ගත කරපු අම්මා, අම්මයි මමයි වෙන් වෙලා නැති අම්මගෙන් කිරිබොනකොට තනේ මගේම කොටසක් වෙච්ච මේ කෙනා ටික කාලෙකින් මේ අම්මගේ කිරිබොන තනි. මේක මම මගේ කට. ඔය විදිහට වෙන් වෙලා ටික ටික ඕක මොන්නේ ඉස්සරහට ගිහිල්ලා ඊට පස්සේ උගන්වනවානේ දෙමාපියෝ. හුබ්බ දේව හුබ්බ ආචාරී කියලා ලෝකෙ ගැන මූලික යන්වීම කරන්නේ මේ දෙමාපියෝ ගුරුවරු. ඉතින් ඔන්න ඔය හරහා මෙයා ගන්න සංඥා ටික පිළිලා මොන්න අර යට තියෙච්ච අනුසය ක්‍රමක්‍රමයෙන් ද සක්කාය දිට්ඨිය කියන සංයෝජනය දක්වා අරගෙන යනවා. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මම මගේ මගේ ආත්මය විදිහට ඇසුරු කරන නිසා මෙයා නිති මේ සක්කාය දිට්ඨිය නැති කිරීමේ ප්‍රතිපදාවක් නොඉන්න නිසා ආර්ය ධර්මයේ දක්ෂ නැහැ, ආර්ය ධර්මය ආර්යයන් දැකලා නැහැ, ඒකට විනීත වෙන්නේ නැති නිසා මෙයාට මේක සංයෝජනයක් වෙලා සංයෝජනයක් බවට පත් වෙලා සංසාරයට බඳිනවා මේක. අන්නේමයි පුතඥයට සිද්ධ වෙන ක්‍රියාවලිය. බුදුපියාණන් වහන්සේ පෙන්නනවා මේ සක්කාය දිට්ඨිය වගේ විචිකිච්ඡාවත් ඒ විදිහමයි. චක කිරීම පටන් ගන්න එහෙම. සීලබ්බත පරාමාස රකින්න එක එක සීල. ඒ රකින්න ආ වූ සීලයන් ඊට පස්සේ ආට සංයෝජනයක් වෙලා සංසාරයට බැඳෙනවා. ව්‍යාපාදේ කාමේ රාග ද්වේෂයෙන් බැඳෙනවා. කාමෙන් කාමයේ වාසුස්සෙම ගිහිල්ලා සංසාරයට බැඳිලා දානවා. ඉතින් මෙන්න මේක සිද්ධ වෙනවා පුතඥයා. අනිත් කෙනාගේ ආර්ය ශ්‍රාවකයාට කොහොමද කියන එක තමයි බුදුදහමසේ පෙන්වන්නේ. එහෙනම් අපිට අදාළ වෙන්නේ ඒක මොකද්ද? අරියානන්ද අස්සාවි අරිය ධම්මේ කොවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ. ආර්ය දකින්න බුදුපියන් වහන්සේව දකින්නවා අහනවා. භාගතුන් වහන්සේගේ ධර්මය ඊ දක්ෂ වෙනවා. භාගතුන් වහන්සේගේ ධර්මයේ හැසිරෙනවා. මොකද්ද භාගතුන් වහන්සේගේ ධර්මය කියලා අහනකොට ඔන්න දැන් අතෙන්දි හිර වෙන එක තමයි ආයි වෙන්නේ. මොකද්ද? චතුරාර්ය සත්‍ය. මොනවර කටපාඩම තමයි කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරන මේ ප්‍රායෝගිකත්වයට යන තැන මොකද්ද? ඒකායනෝ යම් වික්කවේ මග්ගෝ සත්තාං විසුද්ධියා. චෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිගමය නිබ්බානස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියන කාරණේ තමයි ධර්මයේ බවට පත් වෙන්නේ. ඒක හරහා තමයි අනිත් ඔය සියලුම ධර්මතා සාක්ෂාත් කරන්නේ. ඒ නිසා ධර්මයේ බවට පත් වෙන්නේ මේ සතර සතිපට්ඨානය. මොකද සතිපට්ඨානය කියන එක නිකන් කටපාඩමින් කියෙව්වත් වැදගත්. මොකද එතන තමයි ගඟට බහින තැන, තොටුපළ. ඒ නිසා සතිපට්ඨානේ නම් කාරණිය ඒකට ඒකත් කඩපාඩම් කරන් ඉඳලා වැඩි නොකරොත් වෙන්නේ නැහැ. නමුත් අඩුම ගාණ ඒක ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒක තමයි ඉදිරියක් යන්නේ. මොකද අපි කලින් වතාව කතා කරා කාලාම සූත්‍රේ. කාලාම සූත්‍රයේදී මේ භාගතුනාසෙ පෙන්නනවානේ පිළිගන්න එපා. මං කිව්වත් පිළිගන්න එපා, ගුරුවරයෙක්ව පිළිගන්න එපා, පිටින් පෙර පරම්පරාවෙන් ආවත් ගන්න එපා, හවල් පොතේ දිනුවට ගන්න එපා, අරම සමන බාහුනේ අච්චර උසස් මේ සිල්වත් කිව්වත් ගන්න එපා කියලා මේ සියල්ලම ප්‍රතික්ෂේප කරන්න තමන් තුලින් බලන්න කියලා. ඒකෙදි සතිපට්ඨානේ සතිමත්ත්‍රාවකයා කියන වචනේ සිහිය පිහිටපු කෙනා කියලා පාවිච්චි වෙනවා. මොකද ඒක අර සියල්ල ප්‍රතික්ෂේප කරත් මේක ලබා නොදුන්නොත් ඉතිරියක් නැහැ. එයාට ධර්මයට බැස ගන්න වෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට නම් ධර්මයට බැස ගන්න පුළුවන් සතිය කියන කාරණේ හරහා. ඒක නිසා තමයි මේ වෙනකොට මේ සතිපාසල සංකල්ප ඉදිරියට යන්නේ. අන්‍ය ආගමික පිරිස එක්කත් හොඳටම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ පැත්තේ. සති මාත්‍රය, එහෙම නැත්නම් සිහිය කියන හුදු සිහිය හරහා පටන් ගන්නකොට ඉස්සරහට යනවා. ඉතින් පින්වත්නි, මෙන්න මෙහෙම මේ ගමන් කිරීමක් කරනකොට ඔන්න දැන් ආර ශ්‍රාවකයාට ඔන්න භාගතුනාසේ අපි මෙතන මුලින්ම තබාගත් පාඩය තමයි දැන් අපි ඉදිරියට ගන්නෙ. තේරුම ඇතුවම කද යෝ ආනන්ද මග්ගෝ යාපටිපදා පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානං පහනාය ධම්මග්ගං කම්පටිපදං අනාගම්ම පංචෝරම් භාග්‍යානි සංයෝජනානි ඤස්සතිවා දක්ඛතිවා අජහිස්සතිවාති නේතං තානං විජ්ජති. මොකද්ද මේකේ තේරුම? ආනන්ද පංචෝරම් භාගයේ සංයෝජන නැති කිරීමට යම් මගක් පිළිපැදීමක් තියෙනවද? ඒ මගට පිළිපැදීමට නොපැමිණ පංචෝරම් භාගයේ සංයෝජන දැනගන්නේය හෝ දකින්නේය හෝ පහ කරන්නේය හෝ යන මේ කාරණේ සිදු නොවන්නකි. මෙන්න මේක තමයි මේ අපි මුලට තබා ගත්තේ. මෙන්න මේක තමයි මෙහි පාඩේ වැදගත්ම කාරණේ ධර්මතාවය. යම් මාර්ගයක් පිළිපැදීමක් තියෙනවද සංයෝදා මේ පංචෝරබ්බාගේ සංයෝජන දුරුකරන්ඩ, අන්න ඒ පිළිපැදීමට මාර්ගයට පැමිණෙන්නේ නැතුව මේක දකිනවා හෝ පහ කරනවා හෝ දැනගන්නවා හෝ කියන කාරණා සිදු නොවේ. දැනගන්නවා කියන්නත් අඩු ගාන මේකට බැහැලා ඉන්න ඕන කියන එක තමයි බුදුපියාණන්සේ කාරණ. දකිනවා වෙන්න මේකට බැහැලා ඉන්න ඕන, පහ කරන්න නම් ඉතින් බැහැලා ඉන්න. මෙන්න මේ තුනම නැහැ කියනවා කාරණේ බැස්සේ නැති කෙනාට. එහෙනම් ආර්ය ධර්මයට පැමිණියේ නැති කෙනාට, ඒකේ සතර සතිපට්ඨාන හැසිරෙන්නේ නැති කෙනාට, පුහුණුව කරන්නේ නැති කෙනාට ධර්මයේ තුල මේ කාරණය අදාළ නැත. එයාට එයා මොන විදිහට මේ කටපාඩම කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. මන්ද මේ කාරණයට බැහැගෙන නැහැ. වතුර බැහැලා පීනන්නේ නැති නිසා. ඉතින් වතුර බැහැලා පීනනවා කියන එකත් අද කාලේ ඉතින් ගන්න පුළුවන් කෙනෙක්ට දන් දෙනවා අපි. අපි සිල් ගන්නවා පොයට. ඕක තමයි බැහැලා කිරීම කියලා. මම හිතන්න පුළුවන් එහෙමනේ හිතාගන්නේ වහුතරය. ඉතින් එතකොට ඊතුරු කෑල්ල කො දාන සීල විතරයි භාවනා නැත. භාවනාව දෙකට කැඩෙනවානේ දාන සීල සමාධි ප්‍රඥා. භාවනාව දෙකට බෙදෙනවා. සමාධි ප්‍රඥා කොට සමාධි විතරක් නම් කරන්නේ මෛත්‍රිය, බුද්ධානුස්සතිය, ත්‍යාගානුස්සති, අනුස්සති ටික ඊළඟට කසින. එළ හිත එකඟ වීම විතරක් නම් බලාපොරොත්තු වෙන්නේ කෙනාට බොහෝ විට ඉතුරු වෙන්නේ මානසිකව ව්‍යාධියක්. මොකද ප්‍රඥා කියන කොටස ඒක සම්පූර්ණ කළ දෙන සතර සතිපට්ඨානෙට අත තියන්නේ නැති නිසා අර දේවල් වලින් සතුටු වෙලා ඉන්නවා. මොකද ඒ හැම කාර්යයක දානේ, සීලය, සමාධිය මේ හැම එකේම සම්පූර්ණ වශයෙන් මම යා ලොකුවට රැඳිච්ච තැනක් නේ. ඒ මාර්ගයේ ගත කරනකොට ප්‍රඥාවට යන පහසුව වෙනවා මිසක් ප්‍රඥාව මේව කරා පළියට ලැබෙන්නේ නැහැ. මේ දාන සීල භාවනා ධර්මයේ පිරිසිදු කරලා දෙන්නේ සතිය, සිහිය, සතිපට්ඨාන එකතු කරගත්ත කෙනෙක්ට විතරයි. ඒ කෙනා විතරයි මේක නිවන කරා යොමු කරගන්නේ. එහෙමයි පින්වත්නි, මේ දාන සීල භාවනා අනිත් ආගම් වල තියෙන දාන සීල භාවනා වලින් වෙනස් වෙන්නේ බුදුපියාණන් වහන්සේගේ ධර්මය. ඉතින් ඒක තමයි මෙතනදී මතු කරලා පෙන්නන්නේ යම් මගකට පටිපදාවකට බැසගත්තේ නැත්තම්. ඒ පටිපදා මොකද්ද කියලා තේරුම් ගත්තේ නැත්නම් ඒක තමයි මතක් වෙන්නේ. ආර්ය ධර්මයේ මොකද්ද? ආර්ය හැසිරෙන්න ඕන ආර්ය ධර්මයේ මොකද්ද? විනීත වෙන්න ඕන අර ධර්මයේ මොකද්ද? ඒ කායන මාර්ගය. ඒ තුල විනීත වුණොත්, ඒ තුල දක්ෂ වුණොත්, ඒක කල්යාණ මිත්‍රයාගෙන් බුදු පියාණන්ගෙන් අහගත්තොත් විතරක් ඥාති ඉදිරියක් තියෙනවා. ඒ නිසා ඒ කාරණේ කරගෙන යනකොට එන දේවල් එහෙම නැත්නම් ලැබෙන දැනුම අමතර වාසියක් ඒවා මතක තියාගන්නම ඒවයි අවශ්‍ය වෙලා උදව්වක් ලැබෙනවා. නමුත් මේ ඒ මොනව නැතත් අපි සක්මනක ගත කරනකොට අඩිය තියෙනකොට සිහියෙන් ඒ බව දැනෙන්න පටන් ගන්නකොට එතන ඉඳන් අපිට සිහිය වැඩෙන්න පටන් ගන්නවා. සෝපාකට වෙච්ච දේ සිද්ධ වෙනවා. පාඩි වෙලා පාඩි වෙච්ච බව තේරෙනකොට වැඩේට භව්‍ය වෙනවා. ඉතින් මේ සම්බන්ධ වුණා පිරිවෙනක පොඩිව සාමින්නාසෙලා සමුග ගිහි කණ්ඩායමක් 25 ගානේ 50ක් වගේ පිරිස. ඉතින් මේ පිරිස් වල අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ මූලික වශයෙන් එන දවස්වල කෙනෙක්ට මේ කාරණා උගහා ගන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන් පොඩි හාමුදුරුවෝ කියන්නේ එහෙම කලින් කළලත් නැති දඟකාර බර වැඩි ඒ ලොකු හාමුදුරුවෝ මතක් කර විදිහට ඉතින් අලුතෙන් අමාරුවෙන් තමයි මේ කරන්නේ. මේ අය එක්කගෙන මොනවාරි පොඩ්ඩක් මේ පොඩි විනෝද විදියට එපා වෙන්නේ නැති වෙන්න කළලා දෙන්න කියන එක තමයි ඉල්ලීම. ඉතින් ඒක ඒ විදියට කරගෙන යනකොට නමුත් ධර්ම සාකච්ඡා වාරයේදී වාර්තා කියවනකොට මුලින්ම පටන් ගත්තෙත් අපි ওই මුස්ලිම් දරුවෙක් ඉන්නවා, එයා කතා කරනවා ලස්සනට අත්දැකීම මේ සසෙක්ස් විද්‍යාලයේ මුස්ලිම් දුවක් අත්දැකීම් දැකලා ලැබිච්ච හැටි හරි සුන්දරව කියනවා. කකුලට දැනිච්ච දේවල් ටික, හුස්ම ගන්න හැටි, ආහාර ගත්ත හැටි, ඊට අමතරව අනිත් අය කරනව දැකලා එයා වරද්දනකොට ඒක දැකපු හැටි, කට්ටිය එක බැනගන්නකොට හරි සුන්දරව කියනවා. ඒක ස්වභාවිකව. ඉතින් ඒක දාලා තමයි පටන් ගත්තේ. මොකද මේ කට්ටිය දැන් ඔන්න මුස්ලිම් ළමයා නම් කියන්නේ මෙහෙමයි, බලමු අපේ කට්ටිය කියලා තමයි වැඩි පටන් ගත්තේ. හැබැයි පළවෙනි වார்த்தාවේ මහාඳුරු කෙනෙක් සක්මනේ ගත කරා, වැලි වල කකුල ඔසවනකොට ඇඟිලි වලින් පොළවෙන් ඈත් වෙන තැන හොඳට මට තේරුණා. හුස්මත් එක්ක ගත කරා, හුස්ම හොඳට ආස්වාද ප්‍රශ්වාසයේ උණුසුම සීතල දැනුණා. ඒකෙන් හිත එහෙම හෙදුවපු හැටි ආපහු ගත්තා. ළඟට ආහාර ගන්න ක්‍රියාවලිය හොඳට රස දැනෙමින් කරා. මේක මගේ ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ දේවල් ටිකක් දැනුණා කියලා තමන් විසින් වාර්තාවක් ඉදිරිපත් කරා. ඉතින් ඒක කියවලා ඉවරනකොට ඔන්න ඒ හිටපු ලොකු හාමුදුරුවොත් අවසානයේ කිව්වා අපිටත් වැඩි ඉස්සරහට ගිහින් තියෙනවා, ඒක පාඩු නෑ, සන්තෝෂයි කියලා. ඉතින් ඒ නිසා අපිටත් කියන්න වුණා මේ මුස්ලිම් එක්කෙනෙන් දාලා පටන් ගත්තේ අපේ කට්ටිය ඔබ පහත් කරන්න බලාගෙන ඕන්න බලන්න අපේ අයගේ හැටි අන්න බලන්න මුස්ලිම් දරුවා කියන හැටි කියන්න බලන් තමයි මම දැන් මේ වීඩියෝ එක කියලා කටන් ආරංකෝ. හැබැයි පළවෙනි වார்த்தාවෙන්ම අපි ඔක්කොම පහරේ පහර වැදිලා තියෙනවා, මේ සතකයක්ම ගහලා තියෙනවා. ඉතින් එහෙම මේ දේවල් තියෙනවා. ඒ නිසා ඒ කාරණයට බැස්සාම ආදුනික කියලා එකක් නෑ. මේක දැනෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් එයා යන්නේ ඉස්සරහ. එයා බුදු පියාණන්සේ දැකලා ඒ ධර්මයේ දැන් දක්ෂ වෙනවා. ඒකේ සුවිනීත වෙන්න පටන් ගත්තා. ඒ නිසා අපි මේ කාරණේ බැහැලා ගත කරන අය ඒක අනුග්‍රහ ලබා දෙන්න ඕනේ. එතකොට සුතේ වශයෙන් ඒ සුතේ තමයි මේ කාරණා. මොකද්ද මේ කටපාඩම නෙවෙයි, මේකේ බැහැලා ගත කරනකොට ලැබෙන අත්දැකීම් ටික ඒ සූත්‍ර හා ඒ විනය සසඳා තමන් තේරුම් ගන්න කියන කාරණේ තමයි සුතේ. ඒක ගලපලා තේරුම් ගැනීම චින්තාමය. එහෙම තේරුම් ගනිමින් ගනිමින් නැවත නැවත සක්මන් පරියන්කේ දිනදා වැඩ සතිමත්ව කිරීම භාවනාමය. මෙන්න මේ තුනම ආවොත් අන්නේ තුන හරියටම අර්ථ දැක්වෙන්න ඕනේ ඒ විදිහට. නැත්නම් සුතමේ කියවහම ඔක්කොම ජාතක ටික මේ බෝසතාණන්ගේ චරිත අවිධර්ම පොත් ටික ඔහොම ඔක්කොම කටපාඩම් සුතේට කියලා ගන්න වෙනවනේ. එහෙම බැලුවොත් එතකොට මොකද්ද සුත්තේ සීමාව? උපාදීයද පශ්චාත් උපාදීයද? මේ පැත්තට යනවනේ. ඒ ඔක්කොම සුත්තේට. අනේ සුත්තේ පිළිසිඳ බා මොකද්ද මේ? භවනාමය ඥානයට සිහිය වැඩෙන අවබෝධයට අදාළ වූ අසා ගැනීම. මොකද්ද අසා ගැනීම? මේ සූත්‍රයේ තියෙන දේවල් ටික ඔබ භවනාමය වශයෙන් කරන වෙලාවට දැනෙන විදිහක් තියෙනවා. ඒ දැනෙන විදිහ විස්තර කරලා තියෙන්නේ සූත්‍රයේ. ඒක ඇවිල්ලා වචන ටිකක් විතරයි කියන කාරණේ දැන ගැනීම තමයි සුත්‍රය කියන්නේ. ඒක අහගන්න එක. සතිපට්ඨානයයි ඒ කායන මාර්ගයේ සතිපට්ඨාන වෙන්නේ මේවා ටික තියෙන කියලා අහගන්න එක සුත්‍රය. ඒක වෙන්නේ මේ වගේ කියලා දැනගන්න එක චින්තන. මේ කියවෙන්නේ මේක දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජාන. දීර්ඝ වාස්වාස කරන වෙලාවට ඒක දැනගන්නවා. දැන් දිග හුස්මක් ගියේ, දැන් කොට හුස්මක් ගියේ. ඒක නැතුව පිළිවෙලට යා යුතු නෑ. ඔක මට මෙහෙම වෙනවා. තමලට මැද හරියේදී වෙනවා. ඒක තමන්ට තේරෙනවනේ. පටන් ගන්නකොට හුස්ම නෑ. සමහරට පටන් ගන්නෙම කොට හුස්ම වලින්. දිග හුස්ම නෙමෙයි. කියලා මේ තමන්ට තේරෙන්න පටන් ගන්නවනේ. අන්න එතකොට තේරෙනවා මේ කිව්වේ අන්න පටන් අර සූත්‍රේ සතිපට්ඨානය හදන් උනේ මෙන්න මේ කාරණේ තමයි මේ කියවුනේ. මම ඒක අත්දැක්කේ දැන්. දැන් පටන් ගන්නකොටම තියෙන්නේ ආරණ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං අහපුජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජාන. ආරණ්‍යයකට යන්න, රුක්මුලකට යන්න, ශුඤ්ඤාගාරයකට යන්න, පළක් මැද පළඟ මැද හොඳට වාඩි වෙලා කය ඍජුව තියාගෙන සිහිය පෙරමුණේ තියාගෙන 180 වෙන දේ මුද්ද මුලින් මතුවෙන්නේ 100 පෙරමුණේ තියාගෙන සතිමත්ව ආස්වාද ප්‍රසාසය ඉබේ වැටෙන හුස්ම අල්ල ගන්නවා. දීර්ඝ ආශ්වාස කරන්නේ දීර්ඝ ආශ්වාස බව දැනගනි. එතකොට හිතෙනවා පටන් ගන්න මේකේ සතිමත් කෙනා පුහුණු වෙන කෙනා දන්නෝ තමාට කොට උසෙන් පටන් ගන්න පස්සේ දික් වෙන්න පුළුවන්. මොකද තමන් අත්දැකීම තියෙනවනේ. එහෙනම් ඒ වෙලාවට අදාළ කාරණේ තියෙන්නේ. හැබැයි අර සූත්‍රයක් එහෙම නැත්නම් ධර්මයක් පිළිවෙල කරනකොට ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වෙනකොට ඒක පිළිවෙලක් තියෙනවා. පිළිවෙලට හදලා තමයි කියන්නේ. ඉතින් ඕකත් පටලැවෙන වෙලාවක් තියෙනවා කට්ටිය. මොකද අද ප්‍රසිද්ධ මාධ්‍යවල ඉන්න ආගම රකින්න සෑහෙන්න තරක විතර කරමින් අඩු පහ කරගෙන යන යහපත් ලොකු හොඳ කාර්යතාවයක් කරනවා. ඉතින් ඒ ස්වාමින්වහන්සේලා ඒ ස්වාමින්වහන්සේ කෙනෙක් ඇත්තම එක්කෙනා. ඉතින් මේ ඉතිරි ගලා ආපු වෙලාවේ හැඩසටහනේ ඉන්නවා. ඉඳලා එකවරම ටිකක් ප්‍රශ්න කරන්න අවස්ථාව ලැබිච්ච වෙලාවක ඉදිරිපත් වෙලා ඔය හිත පිට යනවා ආපහු එනවා. ඔහොම එකක් කොහෙද ත්‍රිපිටකේ? කොහෙවත් නැහැ. මේවා ධර්මයට වෙනස්. වැරදි. මේවා ඇයි මේවා මේ පිරිවෙන් වලට කරවන්නේ කියලා ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඉතින් ඇත්තනේ පොත බැලුවොත් එහෙම පිළිවෙලක් නැහැ. දැන් එහෙම එකක් දැම්මොත් මොකද වෙන්නේ? දැම්මොත් ඒක ධර්මයක් වෙලා මේ හිත පිට යන්නම ඕනේ. නැවත එන්නම ඕනේ. ඉතින් ඒ අනිවාර්ය වෙනවනේ. ඕක ඊට පස්සේ තව තව පිස්සු වලට කැඩිලා යනවා. භාගතුනා සර්වඥතා ඥානයේ තියෙන නිසා භාගතුන් වහන්සේ අත්‍යවශ්‍ය කාරණේ විතරක් ප්‍රකාශ කරා. හිත පිට යන්නේ ඒක ස්වභාවයයි. එහෙම යන්නේ නැත්තම් වාඩි වුණා, දීර්ඝ හුස්ම ගත්තා, කෙටි හුස්ම වුණා, ඊළඟට සබ්බකාය වුණා, සියලු කය හොඳට තේරුණා, ඊළඟට අජත්ත බහිද්ද පිට තේරුණා. ඊට පස්සේ සමුදේ වෛරස්සට ඕකෙන් ගිහිල්ලා වුණ නිවන් දැකලා නැගිටින්නේ බෑ. ඒත් එහෙම කිව්වට ඒක මදි. ඒකට කොහොම හරි ප්‍රශ්න අවශ්‍යතාවය දීන්නේ. මේක වැරදි. ඔයක වැරදි පොතේ හැටි. පොත තියෙන්න ඕන රැකලා. යන්න මේ වගේ අයට තමයි මේ විදිහේ කාරණයක් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. කටපාඩම නෙවෙයි පුතා. මේකට බැහැලා වැඩ කරන කෙනෙකුට විතරයි මේක ගිහි පැවිදි කිසි ભેදයක් නැහැ. අත්දැකීම් ලබන කෙනාට, මේක පුහුණුව නිතිපතා පවත්වන කෙනාට විතරයි මේක අදාළ වෙන්නේ. ඒ කෙනාට සක්කාය දිට්ඨිය දකින්නවා කියලා යාට කියන්න පුළුවන්. ඒක පහ දැනගන්නවා කියලා කියන්න පුළුවන්. ඒක පහ කරන්නත් යාට විතරයි කියලා බුදු පියාණන් වහන්සේ උපමාවකුත් දෙනවා. කෙලින් සිටින හරේ තියෙන මහ ගහක ආනන්ද, ඒකේ පොත්ත සිඳින්නේ නැතුව, ඒ එලේ සිඳින්නේ නැතුව ඇතුලේ අරටුව කපනවා කියලා එකක් කරන්න පුළුවන්ද? බෑනේ. ආන් ඒ වගේ තමයි යම් කෙනෙක් මේ වැඩේට බැහැලා ප්‍රතිපත්තානේ ධර්මයේ සක්මන පරියංක ඉදිරියදා වැඩ සිහියෙන් කරන්නේ නැතුව කොහොමද සක්කාය දිට්ඨිය නැති කරන්නේ? සංයෝජන බිඳින්නේ දෙන්නේ නැහැ. උදාහරණයක් දැන් මේ ගඟක් ගලනවා, කපුටෙක් ඉන්නවා ගඟ අයිනේ, ඔළුව ලොකු පහත් කරන්න ඕනේ නැහැ, ඒ තරමට වතුර ගලන් යනවා අයිනේ දෙකින උට නාන්න පුළුවන්. මේ වගේ පිරිච්ච ගඟක දුර්වලෙක් කෙනෙක් ඇවිල්ලා කියනවා මම මේකෙන් පිල්ල එහා ගොඩට යනවා, පුළුවන් වෙනවද? බැ. ඒ වගේ මේ පොත්ත විතරක් නැත්තම් මේ වැඩේට බහින්නේ නැතුව සතිපට්ඨානෙ හැසිරෙන්නේ නැතුව අවබෝධ කරන්නේ පුළුවන් කියලා සටමෙත දෙඩ වීම වෙන්නේ මෙන්න මේ වගේ ගඟේ ගහගෙන ගිහිල්ලා විනාශයටපත් වීමක්. ධර්මයේ හැසෙන කෙනාට එහෙම කියන්නේ ශක්තිමත් පුරුෂයාට මේක කරන්න පුළුවන් කියලා පෙන්නලා දෙන්නේ. ඉතින් පිළිපැදීම පෙන්නලා වාග්දනසේ උන් ඊළඟට තමයි පෙන්නලා දෙන්නේ මොකද්ද මේ පිළිපැදීම එහෙනම් කියලා. ඔන්න පටන් ගන්නවා සමාධි කොටසේ ඉඳන්ම. හිත යොදලා කාමෙන් අපි අයින් වෙනවා සිහිය වඩනකොට, කාම ගත කිරීම වේදිනදා කරපු විකාර වැඩ වලින් අයින් වෙනවා. ඊළඟට කාම සංඥා ඔළුවේ වැඩ කරනවා. මේ දේවල් වල හේවණල් කරන්න තියෙන ඒවා කරපුවා මේ ඔළුව තුල ක්‍රියාත්මක වෙනවා. ඇවිත් ඇවිත් ඒ ආසාව, ඒ තරහ දේවල් ඒකිනුත් අයින් වෙනවා. අපි කකුලට හිත ගත්තාම, හුස්මට හිත දාගත්තාම පස්සේ වැඩ කරනකොට ඔහොම කාම සංඥාවට ගියාට අපි ආපහු ගන්න පුළුවන් කරන වැඩේට. අත් දෙකට කකුල් දෙකට දැනෙන දේවල් එක්ක ඒකේ ගත කරනවා. කරන්න කරන්න අපි රූප ලෝකයට එනවා, කාම ලෝකෙන් අයින් වෙනවා. ඉතින් යන්නේ මෙහෙම මේ මට්ටම් තුනක් නේද, දෙකක් පන්නලා තුන්වෙනි මට්ටමට එකවරම පැමිණෙනවා. හරියට කකුලේ ස්පර්ශය දැනෙන්න පටන් ගන්නවා. යටිපතුල් වල ස්පර්ශය, ඒකේ එන්නේන තොරතුරු වැඩි වෙලා විලුඹ මැද කොට්ටේ ඇඟිලි විදිහට මේක මාරු වෙන හැටි, බර මාරු වෙන හැටි. එක කකුලක් එක්කම දෙවෙනි කකුල තුන්වෙනි කකුල එක දිගට තියාගත්තොත් සිද්ධ. හුස්ම හාර කීපයක් එක දිගට බැලුවොත් ඔන්න සමාධියටපත් වෙලා. අන්න මේ විදිහට භාගතුන් වහන්සේ පෙන්වන්නේ සමාධි පැත්ත උපදවා ගන්නවා. මෙහෙම සීය වඩන කෙනෙක් උපදවා ගත්තම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එහෙම නැත්නම් කියන්නේ වම දකුණ වශයෙන් තමයි සක්මන අපි ගමන් කරන්නේ. වම දකුණ කියලා හිතෙන් කියනවා. ඒක ගත කරනකොට අර කාමෙන් අයින් වුණා, කාම සංඥාවෙන් අයින් වෙච්ච සතුට එනවා තමන්ගේ හිතට. දැන් කුජයග්‍රහණයක් කරගත්තා. මොකද අර අනවශ්‍ය කාරණා අයින් වුණා. ඒවෙන් වෙන දැවිලි දැවිලි පීඩා ටික දැන් අඩුයි. හොඳ සැපයක් ඇති වෙනවා, ප්‍රීතියක්. ඒක සැපයක් සුඛයක්. හොඳ එකඟ බවක් තියෙනවා. දැන් ඇවිදීමේ අඩි කීපයක් එක දිගට තියාගත්තා. හුස්ම වාර කීපයක් එක දිගට හස්පනා පිට නහය ගාව නම් නහය, බඩ පිම්බීම නම් ඒකෙන්, කකුස් පහක් තිබුණා. ඒ මොකද තමන් තෝරගත් අරමුණත් එක්ක වාර කීපයක් එක දිගට ඉන්න පුළුවන් වුණා. සද්දකට යන්න කලින්, හිතුවිල්ලකට යන්න කලින්, රිදෙන එකක් එන්න කලින්, නිදිමතකට එන්න කලින් මේක දැක්කා. අන්න එකඟ භවයේ ගත කරා. ඉතින් මේක පළවෙනි ධානයට සම්බන්ධයි. පළවෙනි ධානය හිතක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතානි. ඉතින් ඒ දේවල් එක්ක ගත කරේ මොන හුස්මේ ඉන්නකොටත් ආස්වාස ප්‍රස්වාස වශයෙන් හිතෙන් කියනවා. හරියටම දකිනවා හස්පන අපිට. ඒකෙන් ලොකු සැපයක්. ආස්වාසයට කයට හිත ගා, ආස්වාස කයට හිත ගියාම අර කයේම තියෙන දරත අයින් වෙලා දැන් කාමයෙන් දුරු මේ දිලි කාමෙන් තියෙන පීඩා ටික ගියා විතරක් නෙමෙයි, අර කාම සංඥාවලට වද දීපු ඒකත් අයින් වෙච්ච නිසා, හුස්මේ ඉන්න නිසා ලොකු සැපයක්. ඇඟේ තියෙන අනිත් ඇඟවල ඒවා දැනෙන්නෙත් නැහැ. ඒ තරම් සැපයක්. ප්‍රීති සුඛ ලැබෙනවා. එකඟ බවක් දැන් හුස්මත් එක්ක ඉන්න. හරියටම ආස්වාස ප්‍රස්වාස කියන හිතෙන් කියන ඒ විතක්ක ਵਿਚාරිත එක්ක. ඉතින් ඔය විදිහට ගත කරනකොට ටික වෙලාවකින් අර රළු ඒව හැලෙනවා. විතක්ක ਵਿਚාර කරදරයක් වෙනවා. ඇත කට ඇතු හිත ඇතුලේ කියවිල්ලක් ඒක අමාරුවක් බරක් වෙනවා. එතකොට හැලෙනවා. වම දකුණ කියන්න ඕනේ. දැනෙනවා මට හොඳටම වම තියෙනකොට, වමේ විලුඹ වදිනකොට දන්න වම් පැත්ත දැන්. දකුණු පැත්ත හෙලවෙනවා. දන්නවා. මේ විදිහේ ඒ කම්පණය වෙන හැටි තේරෙනවා වම දකුණ වශයෙන්. ඒක දැනගන්නේ මේ ඉස්සරහට යනවා. යන්න යන්න මේ දුවන හිත දැන් ඔන්න පාලනය වෙලා. දැන් සද්දකට ගියොත් ඒකත් දන්නවා. වැරදි තැන ඉන්න කියලා දන්නවා. නැවත එන්න ඕන තැනක් දන්නවා. නැවත එනවා. නැවත ආවේ වමටද දකුණටද විලුඹටද ලෙවකේටද කොට්ටේටද ඇඟිලි වලටද කියලා හිත නැවත එන තැන පවා දන්නවා. මුතුවටත් එතකොට සිහිය වැටෙනවා. හිත දුවපු හිත නැවත ආවේ ආශ්වාසයටද ප්‍රශ්වාසයටද කියලා දන්නවා. එහෙම නැත්නම් පපුව ගැහීමටද, එහෙම නැත්නම් කයේ වෙන වෙන කම්පණයකට, එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්න ඉරියව්ව පසුපස තද වෙලා තියෙන ඉතින්ටද නැවත හිත ආවේ දුවලා හිට ගියපු හිත. මෙන්න මේ විදිහට මේක දකින්න දකින්න දැන් අපි නිමග්න වෙනවා. දැන් සීල නෙමෙයි, දැන් සමාධි එක්ක යන්නේ. ඒත් කොළ යනකොට ඔන්න ප්‍රඥාව පහළ වෙනවා. ඥායස් අධිගමයි කියන්නේ ඥානයන් පහළ වෙන්න පටන් ගන්නවා මේක. දැන් ඔන්න මට ඕන විදිහ තියෙන්නේ නැහැ මේ ඇඟේ තියලා කියලා ගත්තට අඩි දෙකයි යන්නේ. මෙන්න දුවනවා. ටිකට් එක ඔන්න තේරෙන්න පටන් ගන්නවා. නිබුදු ප්‍යාස පෙන්නන මේ පළවෙනි ධානය විතක්ක විචාර මේ තියෙන වැඩ කරන රළු මට්ටමේදී පවා දැන් මේකට දක්ෂ වුණොත් මේ කෙනා මේක ස්ථිර නැති දෙයක් විදියට දකින්න මේ ලගාගත්තු අවස්ථාව මේ කතා කරන්නේ. හොඳට දැන් අඩිය තේරෙමින් හොඳට සැපවත්ව ගත කරන හොඳට හුස්ම තේරෙමින් කයත් එක්ක ඉන්න වෙලාව මේක හොඳට සිහිය පිහිටවල දැන් ඒ තුල විතරයි ගත වෙන්නේ. කාමේ නැහැ, කාම සිතුවිලිත් නැහැ. හොඳට හුස්ම දාගෙන ඉන්නේ. හරියටම වැඩේ කරනකොට ඒක හිත පැවැත්වෙනවා. අන්න ඒ වෙලාවේ පළවෙනි ප්‍රහාරය දෙන්න කියන දක්ෂ කෙනෙකුට පුළුවන්. මොකද්ද මේ ළඟා කරගත්ත දේත් ස්ථිර නැහැ. මේ තියෙන සැපයත්, මේ එකඟ බවත්, මේ විතක්ක විචාර, මේ ප්‍රීතිය, මේ ළඟා කරගෙන ඉන්න මම හදාගත්තු මේ මානසික තත්වය දුකක්. මොකද මේක වෙනස් වෙනවද? මේක ස්ථිර නැහැ. නැවත අර මහ දුක් ගොඩටත් යනවා. මේකත් දුකක්. මේක ලෙඩක්. මේක gaduwak. මේක උලක් ඇනෙන එකක්. මේක ආබාධයක්. මගේ නොවෙන්න දෙයක්. මේක බිඳිලා යනවා. මේක වෙනස් වෙන එකක්. මේක හිස් දෙයක් විදිහට දකින්න කියලා ඔන්න භාගතුන් වහන්සේ පෙන්නනවා. අතර මේකත් විශේෂ දෙයක්. මේ සූත්‍රෙදි විතරයි ගොඩක් වෙලාවට මේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය වශයෙන් පෙන්නනවනේ ඕනම සූත්‍රයක. පළවෙනි ධ්‍යානෙ ඉඳන් විදර්ශනා කරන විදිහ, පළවෙනි ධ්‍යානෙ ඉඳන් ඒ ධ්‍යානය තුළ සිහිය හරියට ක්‍රියාත්මක වෙන විදිහ පෙන්න ගොඩක් දුර්ලභව නිතර පැවසෙන්නේ නැති කාරණයක්. ගොඩක් වෙලාවට සූත්‍රල භාවිතනවා කියන්නේ පළවෙනි ධ්‍යානය ලබා ගන්නවා, ඊළඟට දෙවෙනි ධ්‍යානෙට එනවා, විතක්ක විචාර හැලිලා, ඒ කියන්නේ අර හිත ඇතුලෙන් කතාවක් කිව්වේ වම දකුණ ආස්වාස ප්‍රසවාස කියන එක හිත ඇතුලෙන් කියවන්නේ, හරියටම දන්නවා දැනුවත්. දැන් ආස්වාස, දැන් ප්‍රසවාස බව. එතකොට විතක්ක විචාර නැතුව දෙවෙනි ධ්‍යානය කියලා. ඊළඟට ඒක හැලෙනවා ප්‍රීතියත් කය කරදරයක්. මොකද ඇඟ කම්පණය වෙනවා, හොඳට වයිබ්‍රේට් වෙනවා වගේ වෙනවා, හොඳට වතුර වලින් නෑ වගේ සනීපයක් එනවා. මේ දේවල් කරදර වෙනවා. දැන් සියුම් වෙන්න වෙන්න, සිහිය වැඩි වෙන්න වැඩි වෙන්න, එහෙම නැත්නම් අවධානය වැඩි වෙන්න වැඩි වෙන්න, ධර්මය තුළ තමන් හොඳට ගත කරන්න ගත කරන්න මේ පැත්තට යනවා. සක්මන පරියන්කේ. එතකොට ඒ රළු කොටස් හැලිලා සියුම් පැත්තට යනවා. ඒක තුන්වෙනි ධ්‍යානය. ඊට පස්සේ සැප ඒකාග්‍රතාව උපේක්ෂාව විතරයි ඉතුරු වෙන්නේ. හොඳට ගත කරන්න පුළුවන් ඕනම දෙයකට අල්ලන්න කරන්න නැතුව ගත කරන්න. ඒ රත දාන්නේ නැහැ ඉන්නෝ. අන්න මේ ස්වභාවය එනකොට උපේක්ෂාව. ඉතින් ඔය විදිහට හතරෙන් ධ්‍යාන ඊළඟට පෙන්නන අවකාශයට හිත යන. ඒක ප්‍රධාන දේ බවට පත් වෙනවා. ඊළඟට අවකාශය නෙමෙයි මේ හිත තමයි ඔක්කොම වැඩ කරන්නේ. අවකාශයට නවත් හුස්ම එනවා, වරින් වර හිතුවිලි එනවා, වරින් වර රිදෙනේ වැවිල්ලා යනවා. එහෙම ගලණයක් තියෙනවා. මේ ගලණය තීර නිසා අවකාශය නෙවෙයි ලොක්ක හිත කියලා ඔන්න ඒකට යොමු වෙනවා. විඥානන්ත ආතන විඥානේ තමයි අනන්ත හිත තමයි හිතෙන්මයි ඔක්කොම කරන්නේ කියලා ඔන්න ඒ සංඥාවට වැටෙනවා. වැටලා ඒකේ පවතිනවා. එතකොට දෙවෙනි ආරෝප ධ්‍යාන දැන්. ඊළඟට කිසිවක් නැහැ, ඊට වැඩිය මුකුත් නැහැ කියලා හිතාගන්න එක තමයි සැප. එතකොට ඒකේ ගත කරන්න පුළුවන් හරි සනීප. ඒකේ අග්‍රම තැන පෙන්වන බව අග්‍රය මේක තමයි කෙනෙක්ට යන්න පුළුවන්. පුතත්ජනෙකුට යන්න පුළුවන් ඉහළම තැන. පුතත්ජනෙක් වශයෙන් ළඟා කරගන්න පුළුවන් ඉහළම තැන අරූප ධානය. නීව සංඥා නා සංඥා. සංඥා ඇත්තේ නැහැ නැත්තේ නැහැ. ඉතින් ඔන්න ඔය දේවල් පෙන්නලා උතෙන්දී තමයි බුදු පියාණන් පෙන්නන්නේ මේ එකක්වත් මගේ කරගන්න එපා, මම කරගන්න එපා, මේක අභිවදනය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා කීටි භාගතුන් වහන්සේ මතක් කරලා දේශනා කරනවා. මේ විදිහට ධ්‍යාන අටම පෙන්නලා ඊට පස්සේ. නමුත් මේ සූත්‍රයේදී පළවෙනි ධ්‍යානෙ ඉඳන් හැම එකටම මේක අනිත්‍යයි කියලා දකින්න, දුකයි, ලෙඩක්, gaduwak, උලක්, ආබාධයක්, මගේ නොවන දෙයක්, මිදීලා යන දෙයක්, හිස් ශූන්‍ය දෙයක් කියලා දකින්න කීකි වෙනන. මොකද මේ හැම එකම හේතු වලින් සකස් වෙච්ච සංස්කාරයක්. ඒ සංස්කාර කියන්නේ ලෝකෙට අයිති දේවල්, ඒවා ස්ථිර නෑ, ඒවා දුක්මයි. ඒක මගේ කරගත්තොත් දුක විඳින්නම වෙනවා. ඒ නිසා සමාධිය මගේ වෙන්නාම, ඉතින් නැකිට්ටාම සමාධිය වෙන්නාම මහා දුකක්. ඇයි ඒක සැපයට නෙල්ල තියෙන්නේ? මේක මම කරගෙන. ඒ නිසා සමාධිය අපි කතා කරේ මම එක්කිනෝ සීල සමාධි දාන සීල භාවනාවල සමාධිය ඒ මම. ඒ සැපේ නැතුව නම් දුකයි. බලාපොරොත්තු සැපේ නම්. ඒ නිසා සතියේ මුල් තැනදෙනවා නම් සමාධිය තියෙද්දි දන්නවා සිහිය සමාධිය දැන් නැහැ. දැන් හිත ඇවිස්සීලා විසිරිලා දන්නවා සිහිය දෙකම එකක්. අන්න ඒ කෙනාට ප්‍රඥාවට යන්න පුළුවන්. ඒ කෙනාට පුළුවන් මේ සමාධියත් අනිත්‍යක්, දුකක්, ලෙඩක්, ආබාධයක්, උලක්, gaduwak, හිස්තයක් කියලා දකින්න. දැන් දැකීම කියන්නේ මේ විදිහේ මෙනෙහි කිරීමක් නෙමෙයි. මේ විදිහට තමා හොඳට සිහිය පවත්වලා, කයට හිත දාලා, ඒකේ වැඩිපුර ඉන්න පුළුවන්කම හදාගත්තාන් පස්සේ ඒ දිහා හොඳට බලාගෙන ඉන්නවා. ඉන්නකොට තමන්ට දරත තේරෙන පටන් ගන්නවනේ. ඒකෙත් තියෙන දැන් මෙච්චර කාමයේ ඉන්නකොට තිබ්බ දැවිල්ල, කාම සංඥාවලේ රණ්ඩු වෙනකොට තිබුණ පුදුම දුකක්, අයියෝ හිත පිට යනවා මේකට ගන්න බෑ කියලා. දැන් මේ හිත ගත්තා, අරගෙන ඉන්න වෙලාවේ ඕන්න කම්මැලි නීරසකම් එනවා. මොන්න එතකොට තේරෙනවා මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය. යන්නේ ඒකට එකඟ වෙලා. එහෙම නැත්නම් ඒකට අනුමත වෙලා ඒක බාහිර අර ගැනීම තමයි මේ දුක්ඛ සත්‍ය බව කරනවා කියන්නේ. එහෙනම් ඒ ධ්‍යාන මට්ටම එහෙම නැත්නම් හිත එකඟ වෙලා අරමුණේ ඉන්නකොට වුණත් මේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ විදිහට මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් වුණොත් ඒක මගේ කරගන්න එපා. ලබාගත් ජයග්‍රහණය මේ මම කරගත් එකක් කියලා අභිනන්දනය කරන්න එපා. ඒකට බැස ගන්න එපා. මොකද ඕක වෙනස් වෙනවා. ඊළඟ එකට යනවා. ඒකත් ස්ථිර නැහැ. ඉතින් මේක කරනකොට ඇත්තටම කරලා පුහුණුව ලැබලා කාලයක් කරගෙන කරගෙන යන කෙනාට ටික ටික මේක තේරෙන්න පටන් ගන්නවා. පළවෙනි වතාවටම හොඳට කයට හිත ගන්න පුළුවන් වුණාම පුදු සතුටක් ඇති වෙනවනේ. දැන් අපි කතායිරි පොඩි හන පොඩි ළමයා හරි ආන්දරු ලියනවා වගේ පළවෙනි වතාවර ජීවිතේ මෙහෙම අත්දැකීම් ටිකක් ලැබුවා. ඉතින් යාට ඒක අනිවාර්යෙන්ම සපක්. එයාට කිව්වොත් පළවෙනි දවසේම ඕක අනේ අනිත්‍යයි, ඕක දුකයි, ඕක ලෙඩක් විදියට බලන ගඩුවක්. එයාට ඒක විකාරයක් බවට පත් වෙනවා. නමුත් එයා කාලයක් කරන් කරන් යනකොට ඔන්නරක සාමාන්‍ය දෙයක් වෙලා දැන් ඊට ඉදිරියට ගිහිල්ලා දැන් එයාට තේරෙනවා අනේ ওই මේ වගේ එකක් තව කෙනෙක් කියනකොට අනේ මාතෝ කිව්ව එදා තිබ්බරි දෙවියන්ට දැන් මමනේ දන්නේ මේකත් ඉවර නැහැ තාම කියලා එයාට තේරෙනවා. ඒ නිසා ඒක කරේ තේරෙන්නේ ගත කරන කෙනාට විතරයි. අතරින් නැවතුනොත් නැහැ. ඒ නිසා අහුවෙච්ච සැපයකට නැවතිලා ඒක මගේ කරගෙන ඒකේ ගත කරොත් ඔන්නර බුදු පියන් බෝසතාණන් වහන්සේගේ කාලෙ වෙච්ච සීල සමාධි වල නවතිනවා. ඒක තමයි ආකාලා කාලා මුද්දකරාම පුත්තට සිද්ධ වුනේ. කිසිවක් නැහැ කියන තැන නිවනයි කියලා හිතාගත්තා. ඒකට සමවැදිලා ගත කරා. බෝසතාණන් වහන්සේ පැමිණියා දින කීපයකින්ම ඒක ළඟා කරගත්තා. ඉවරයක් නැහැ මේක නැගිට්ටන් පස්සේ ඉවරයි. ආයි දුක තියෙනවා කියලා තේරුම් ගත්තා බෝසතාණන් වහන්සේ ප්‍රඥාවෙන්. අතෑරලා ගියා. බුද්ධකරාම පුත්තත් අතෑරියා. එල්ල ගිහිල්ලා මධ්‍යම ප්‍රතිපදාවට යොමු වුණා. යන්න එහෙම යොමු වෙලා තමයි මොන දඹරුක් සෙවණේ පොඩි කාලේ කරපු ආනාපාන සතිය තමයි වැඩේ. එහෙනම් සිහිය තමයි කාරණේ කියලා සතිපට්ඨානේ මොන අර සාරාංශික කල්පලක්ෂයක ඒ අත්දැකීම් තුලින් ඒ පින් මහිමයත් එක්ක මොන සිහිය ගන්න පටන් ගත්ත සතිපට්ඨානය වැඩුණා. සතර සතිපට්ඨානය තුළ ඔන්නේ කායන මාර්ගය නිසා ඒක සාක්ෂාත් වෙලා භාගතුන් වහන්සේ ඒ බොමැඩ සියලු පිළිසොන්න සබුද්ධත්වයට පත් වුණා. අන්න ඒපත් වෙච්ච කාරණේ අපිට ඔන්නේ ඊට පස්සේ දේශනා කරන්න ගත්තා. මෙන්න මේකයි කායන මාර්ගය. ඒක ගත කරොත් ශෝක පරිදේව දුක් දුන්නස යටපත් වෙලා ඥානයන් පහළ වෙනවා, නිර්වාණයත් සාක්ෂාත් වෙනවා. ඒකයි සතර සතිපට්ඨානයයි මාර්ගය කියලා අපිට ධර්මයේ දේශනා කරනවා. අන්න ඒ ආර්ය ධර්මයේ තුල දක්ෂ වෙනකොට ඒක තුල ඉක්මනකොට විතරක් කෙනෙකුට පුළුවන් මේ සංයෝජන දකින් ඒවා දැනගන්න නම් වශයෙන් ඊළඟට ඒවා ප්‍රහාණය කරන්න. සක්මණේ ගත කරන වන්න රූපයකට හිත ගියා. කුරුල්ලේ දැක්කේ මම මන් දකින කුරුල්ලා. හරිෂෝ මේකගේ නම මේක. එහෙම නැත්නම් දන්නේම නැති එකෙක් මුංග ෆොටෝ එකක් ගහලා මූව පත්‍රයකට දාන්න මොන. එහෙම නැත්නම් Facebook දාන්න ඕනේ. මම මෙහෙදි දැකපු කුරුල්ලා. ඉතින් හට්ටිය එතකොට ඔකට තව ලයික් දාන ෂෙයා කරනවා. හරි සතුටක් ඇති වෙනවා. මම හොඳට වැඩිලා එනවා. මොකද මං හඳුනාගත් එකක් මගේ වෙලා. සක්කාය දිට්ඨිය. මම මගේ මගේ ආත්මය වෙලා රූපේ. ඒක සිහිය තියෙන කෙනා දැන් දන්න මොකද හිත තියන තැනක් දන්නවනේ කය කියලා මූලික අරමුණක් බුදු පියාණන්සේ දුන්නනේ කායානුපස්සනාවේ. එහෙනම් දන්න ඔන්න හිත ගියා. දැන් රූපයකට ගියේ. රූපය කියන්නේ මොකද්ද? මේක දැකලා මේ අභිනන්දනය කරන අභිවදනය කරන සක්කාය දිට්ඨියෙන් කරා මම. ඕකේ නෙවෙයි ඉන්න ඕනේ නැවත හිත ගන්නවා. කයට ඔන්න ඇවිදීමේ හිත නැවත දැනෙන්න පටන් ගන්නවා මම දක්ුණ. දැන් ආපු බවක් දන්නෝ මේ ඇනෙන ඇනිල්ලේ කකුලට. ආශ්වාසේ වදිනවන හය ගාව රස්ති සීතලට ඔන්න පිට ගිය හිත සිතුවිල්ල අයින් වුණා කියලා දන්නවා. අන්න සක්කාය දිට්ඨිය දැන් නැති වුණා. නැති වුණා නම් ඇති වෙන්නේ ඔන්න මේ හුස්මට සක්කාය දිට්ඨිය. ඒකත් දන්නවා. දැන්න දන්න තමයි මේක අනිත්‍ය දුකක් රෝගයක් gaduක් හුලක් කියලා හුස්ම පවා බලන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ. එතන මුලදී ආශ්වාසයට ගත්ත අම්මෝ මම බේරුණා රූපෙන් ඒ හුස්ම මගේ වෙලා. ඒක කර කර යනකොට හුස්මත් අර රූපේ වගේම අරමුණක්. ඒ අරමුණ රූපේ අයින් කරා වගේ මේ හුස්මෙත් මේක ස්ථිර නෑ. මේක දුකක්. මේක ලෙඩක්. මේක gaduක්. උලක්. මේක ආබාධයක්. මේක හිස් දෙයක් කියලා දකින්න ස්වභාවය ඇති වෙනවා, සිහිය වැඩෙන්න වැඩෙන්න. ඒක සිද්ධ වෙන්න වෙන්න සිහියක තැන තියෙන්නේ. ඔය විදිහට බලන්න බලන්න එහෙම නැත්නම් ඔය විදිහට දකින්න පුළුවන් වෙන්නෙම සති මට්ටාන, සති ඉන්ද්‍රිය, සති බල, සති බොජ්ජංග ඔන්න ඔය විදිහට ඉදිරියට අහම බලාගෙන ඉන්න පුළුවන්. මුල කාලේදී සිහිය තියෙනවා නැති වෙලාවට හරි දුකයි. එතකොට සති ඉන්ද්‍රිය ඇඟේ කැරලා. ඊපස්සේ හිත ප්‍රමාදේන කම්පතිති සති බලං රූපයකට ගියාට හිත නැවත ගන්නවා අරක ගැන බොරි වෙන්නේ නැහැ කමක් නැහැ. ඒක ස්වභාවය. දැන් කකුල ගත කරන්න. ප්‍රමාදයට කම්පාවක් නැහැ. එතකොට ඔන්න දැන් ඒක අරමුණක් නැවත කයට ආව ඒක අරමුණක් වෙන්න ඔන්න දැන් හොරුයි. ටික ටික සම වෙන්න පටන් ගන්න. එතකොට මෙන්න කායanusasana වේදනානුපස්සන චිත්තානුපස්සන වශයෙන් දැන් මේ සිහියත් ටික ටික හතර සතිපට්ඨානෙ වැඩෙනවා මේ කාර්යය තුළ. ඊළඟට හිත පිට ගියත් එකයි නැතත් එකයි මට තියෙන්නේ බලන් සිහියෙන් ඉන්න කොහෙටද යන්නේ කියන එක. ගියාට ඒක දැනගන්න එකයි කරන්නේ. දැනුවත්ව ගත කරන්න. ඔන්න දැන් ටික ටික බෝධියට අදාළ සිහිය සම්බොජ්ජංග වලට වැඩෙන්න පටන් ගන්නවා. සති සම්බොජ්ජංග වෙනකොට අනිත් ඒවත් වැඩිලා සති ධම්ම විචේ විරිය පීති පස්සද්දි උපේක්ඛා සියල්ලම වැඩෙනවා. මේ කාරණේ ඇතුලේ දුවන හිත නැවත ගන්නවා. දිව්වට ගණන් ගන්නෑ. ගියේ කොහෙටද ඒකත් දන්නවා. ආයෙනවා ආවන ඒකත් දන්නවා. හොඳට මේ මාරු වෙන හැටිත් පේනවා. හොඳට බලාගෙන ඉන්නවා. ඔන්න සිහිය වැඩෙනවා. ඔය විදිහට වැඩි වැඩි ගමන් කරනගෙන සතිමත් ගත කරනවා. සතිය කියලා කියන්නේ නෑ ඔය ස්වභාවයෙන් ගත කරනවා. හැම ස්වභාවයෙන් වෙලාවෙම ඉන්න බව දන්නවා. මම දැන් මෙතන කියන කාරණයට යොමු වෙන මොන දේ කරත් ඔන්න එතකොට ජීවිතේම දැන් භාවනා අභවටපත් වෙලා ඇයි සිහිය කොයි වෙලෙත් තියෙනවා අසිහියටපත් වෙනවා ඒකත් දන්නවා. දන ගන්නකොටම අසිහිය ගැන ඒකත් සිහිය. ඒ නිසා අසිහිය කියලා සිහිය අසිහිය කියලා හොඳ නරක කියලා දෙකක් බෙදෙන්නේ නෑ. දැන් ගත කරගෙන යනවා. ඉතින් ඒ ගත කිරීම තුළ කෙලෙස් වැඩෙන, එහෙම නැත්නම් අපායගාමී, එහෙම නැත්නම් සිල් බිඳෙන මට්ටම් වලට හිත යන්නේ නෑ. මොකද දැන් තරම් සිහිය ක්‍රියාත්මක වෙන අසිහිය පවා හසු වෙන සිහියක් නේ දැන් තියෙන්නේ. ඒ නිසා ඒ මට්ටමට යනකොට මේක වුණ ටික ටික මම යදිය වෙවි අතහැරි 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 ඉදිරියට ගමන් කරනවා. ජීවිතේ උන රෝග ශෝක පරිදි වඩු වී දුක් දුන්නස් යටපත් වෙවි. ඥාණයන් ටික ටික මතු වෙන්න ගන්නවා. මේ දුවන හිත මගේ නෙමෙයි, මේක දුකක්. මම මගේ මගේ ආත්මේ කරගන්නේ නෑ මේ අනිත්‍ය වූ මේ දේ. කියන කාරණා තමන් විසින්ම දකිනවා දැන් මේක හරහා. ඉතින් දැකලත් කාමයේ හිටියක් ඒක දන්නවා දැන්. කාම සංඥාව හිතුවිලි දැන් මේ පංච නීවරණ ඒකත් දන්නවා. දැන් හුස්මට හිත දාලා ඒකත් දන්නවා. ඒකත් නෙවෙයි දැන් මේ අවකාශයේ මොකක් කන්නේ නැති හිස් ගතියේ ඉන්නවා ඒකත් දැන්. දැන් ගොජේ මේව කාරණා ගලාගෙන ගලාගෙන හැම එක මාරු වෙවි වේගෙන් යනවා. ගොජේ එක ඉන්නවා ඒකත් දැන්. ඒක හරහා තියෙන ස්ථිර නැති අනිත්‍ය දුක නත් දැන් ප්‍රකට වෙන ටික ටික පටන් ගන්නවා. කැඩි කැඩි බිදි බිදි යන දේවල් පේනවා ඒකත් දැන්. මේ මොන දේ දැක්කත් ඒ ඔක්කොම මමනේ. මේ හැම එකේම ඉන්නේ මම. මොකද්ද කිටිම කාරණේ මම කියන්නේ පංච උපාදානස්කන්ධා. සද්දේක තියෙන රූප ස්වභාවයේ විඳීම් ස්වභාවයේ සංඥා ස්වභාවයේ සංස්කාර විඥාන ස්වභාවයක් තියෙනවා මොහොතක් පාසා. ඒ නිසා තමයි රූපයක් හඳුරගන්නේ. රූපයක් තුළ ගැටීමක් තියෙනවා. ගැටෙන දෙයට නමක් දෙනවා. එතකොට තමයි රූපයක් වෙන්නේ. ඒක සද්දෙත් ඒ කියන්නේ නාම රූපයක්. චිත් රූපෙත් නාම රූපයක්. ස්පර්ශේ කයට නාම රූපයක්. හිතුවිල්ල නාම රූපයක්. මේ විදිහට මේ හැම එකේම තියෙන නාම රූපයක්. නාම රූප කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ මම මෙන්න මේක දකින්න තමයි මේ බුදු පෙන්වාසේ මේ එකඟ කළත් මේවා එච්චර අමාරුවෙන් ලබාගත් එක අනිත්‍ය දුක ලෙඩක් ගඩුවක් උල ආබාධයක් මගේ නොවන දෙයක් නිදෙන දෙයක් හිස් දෙයක් විදිහට දැකපන් කියේ පෙන්වන. ඒක දකිනවා කියන්නේ මේක தත්වගත කරනව නෙමෙයි. අපි පොඩ්ඩක් හිත එකඟ වෙච්ච ගම මේක ඔබන් හරි ආසයි. හැබැයි එතකොට වෙන්නේ නිකන් අර පළතුරු දුම් ගහලා දෙවෝ වගේ බලින් කරා වගේ. ඉතින් ඒක රස දෙන්නේ නැති දෙන කයින්ද වෙනවා. ඒ කියන්නේ මේක දකින මට්ටමට හිත ගිහිල්ලා ඒක දිහා ඒ විදිහට ඈත් වෙලා බලන සිහියක් හදාගෙන ඒ තුලින් මේවා දකින්න අරිනු. මේවා මගේ මගේ ආත්මය කරගන්න නැතුව ඉන්නවන්. එතකොට පංචෝරම්භාගේ සංයෝජන සක්කාය දිට්ඨිය මේ රූපයකට ගවන් ඉන ඒවයි තියෙන විචිකිච්ඡාව සද්දයෙන් පිට ගිහිල්ලා හිතුවිල්ලකට පැන්නම් පස්සේ එන සීලබ්බත පරාමාසය ඒකේ තියෙන කාමරාගේ පටිගය මේවා දකින්න පුළුවන් දැනගන්න. ඒක දකිනෝ. ඒ දකින නිසාම නැවත කයට ගන්නෝ, ප්‍රහාණය කරන්න පුළුවන්. එළන කය තුල පවා මේ පංචෝරම්භගේ සංයුතිය තියෙන හැටි දකිනෝ, දැනගන්නෝ. දන්න නිසාම සතිමත් බවින්ද ප්‍රහාණය කරන්න පුළුවන්. අන්න එමත් එක් ගත කරන කෙනා ක්‍රමක්‍රමයෙන් මේ විදිහට ඉස්සරහට යමින් සතිපට්ඨානෙ වඩමින් පිරිසිදු කරගෙන ඔන්න ඔය විදිහේ පංචෝරම්භාගය සංයෝජන ප්‍රහාණය කර ගැනීමක් කරගන්න හැකියාව ලැබෙනවා. ඒක තමයි බුදු පියාණන් මේ අපට දේශනා කළා තියෙන්නේ. ඉතින් අන්නේ දේශනා කරපු ධර්මානුකූලව එහෙම දෙනාටම මේ කාරණේ ජීවිතයට එකතු කරගෙන මේ තමන් කරගෙන යන මේ පුහුණුව දිගටම පවත්වා ගිහිල්ලා පංචෝරම්භාගය සංයෝජනම ප්‍රහාණය කළා නිර්වාණ ශාන්තියම සැනසෙන්න හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මේ ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරා.
සාදු සාදු සාදු. බොහොමත්ම පිං ස්වාමීන් වහන්ස අද ධර්ම දේශනාව මං හිතන්නේ මුලින්ම සතර සතිපට්ඨානට බැහැගන්න කෙනෙකුටත් ඒ වගේම පුහුණු යෙදෙන කෙනෙකුටත් ඉතාම වැදගත් වෙයි කියලා. මොකද මාත්‍ර බණ අහන්න ගන්නකොට ස්වාමීන් වහන්සේ මෙලෝදියක් තේරෙන්නේ නැහැ, නිකන් ආනාපාන සතිය කරන්න කියලා කියනවා. ඉතින් දන්නේම නැතු හැබැයි සමාධි එහෙම වගේ වැඩිලා තිබුණා ස්වාමීන් වහන්සේ. නමුත් අර දැන් කියවනවා පොත් බලනවා තේරෙන්නේ නැහැ දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. පස්සේ හම්බෙන් වගේ තමයි ලොකු ස්වාමීන් වහන්සේගේ සතර සතිපට්ඨානෙම කියවන දේශනා 12ක් අහන්න ලැබුණා ස්වාමීන් වහන්සේ. දැන් අවුරුදු 12කට වගේ උඩදී. එතකොට තමයි තේරුණේ ආ මේ කරන්න දෙයක්ත් තියෙනවා, මේ සමාධිය වැඩිවීමම නෙවෙයි කියලා පොඩ්ඩක් තේරුණා ස්වාමීන් වහන්සේට. ඒක හම්බෙන් වගේ ඒක උනේ. ඉතින් ස්වාමීන් වහන්සේත් අද අපිට බොහොම ප්‍රයෝජනවත් විදිහට ධර්ම දේශනාව කරා. සම්බන්ධ වෙච්ච බොහොමත්ම පින් එවිනේ ස්වාමීන් වහන්ස, සම්බන්ධ වෙච්ච අයගේ පහසුව සහ පසු සම්බන්ධ වෙච්ච අයගේ අප දැනගැනීම පිණිස පොඩි සාරාංශගත කිරීමක් කරනවා අද ධර්ම දේශනාව. අද ධර්ම දේශනාවට මූලික වුණේ මජ්ඣිම නිකායේ බික්කු වග්ගයේ කියන කොටසේ මහා මාණික්කපුත්ත සූත්‍රයේ සඳහන් පාඨයක් තමයි ස්වාමීන් වහන්සේ මූලික කරගත්තේ ධර්ම දේශනාවට. ඉතින් එහිදී ස්වාමීන් වහන්සේ සඳහන් කරා මේ සුතමේ ඥාණයට මූලිකත්වය දෙනවා වෙනුවට එය භාවිතා කරලා කොහොමද මේ ප්‍රායෝගිකව පුහුණුවේ යෙදෙනකොට එය අපි යොදාගන්නේ කියලා. ඉතින් එහිදී බුදුන් වහන්සේ ඉදිරිපත් කර ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ තදහන් කරා. එතනද ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා ස්වාමීන් වහන්සේලාගෙන් ඕරම්භාගේ සංයෝජන දරන්නේද කියලා. ඒ ප්‍රශ්නය අහුවාම මාණිකපුත්ත ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, ඔව් අපි ඒවා වඩනවා. මොනවද කියලා අහුවාම එහිදිත් උත්තරයක් දෙනවා. නමුත් බුදුන් වහන්සේ එහිදී සඳහන් කරවා ඔහොම උත්තර දෙන්න එපා, ඕක නෙවෙයි මම කොහේ කියලා තියෙන දෙයක්ද කියලා පොඩ්ඩක් ඉතින් අවඥාවට වගේ ලක් කරනවා. ඉන් පස්සේ බුදුන් වහන්සේ සඳහන් කරනවා ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා එම සංයෝජන ධර්ම වදාරන ලෙස. ඒක තමයි අද ධර්ම දේශනාවේ ස්වාමීන් වහන්සේ දිගට කරගෙන ගියේ ධර්ම දේශනාව. නැවතත් YouTube නාලිකාව, Facebook, ඒ වගේම Nissaran Wani website එකට ගිහිල්ලා නැවත සවන් දෙන්න පුළුවන්. ඉතින් ඉතා ලස්සන ධර්ම දේශනාවක් සිදු දෙනාටම ඉල්ලා සිටිනවා නැවත නැවතත් එම ධර්ම දේශනාවට සවන් දෙන්න කියලා. ඊළඟට තිබෙන්නේ ඉතින් මේ සංයෝජන ධර්ම පහතබන විදිහ අවබෝධ කරන විදිහ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඒ වෙනුවෙන් අපේ මේ පුහුණුවට බැස ගන්න ආකාරය දැක්වෙන පත්‍රිකාවක් ආධුනිකයන් වෙනුවෙන් සකස් කරලා තිබෙනවා. එම පත්‍රිකාව මම දැන් ෂෙයා කරගන්නම්. ඒ සඳහා මූලික වන වීඩියෝ පටි දෙකක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් පරිදි නිර්මාණය කරලා තිබෙනවා. එහිදී සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ දෙක නිර්මාණය කළ තිබෙන්නේ. එහිදී විශාල වශයෙන් මූලික කරුණු සඳහන් වෙනවා. කොහොමද සතිමත් ඇවිදීම කරන්නේ, සතිමත් හඳ ගැනීම කරන්නේ කොහොමද. ඉතින් ආධුනිකයෙක් සඳහා මෙම වීඩියෝ පටි දෙක ඉතා වැදගත් වෙනවා. වීඩියෝ පටි දෙක නරඹල සවන් දීලා එම මූලික කරුණු ඉතාමත් වැදගත් ඒවා තේරුම් අරගෙන තමන්ගේ පුහුණුව පටන් ගන්න පුළුවන්. වීඩියෝ පටිවල සවන් දීමම නෙවෙයි මූලික වෙන්නේ, තමන්ගේ පුහුණුවයි වැදගත් වෙන්නේ. ඒ සඳහා දිනයක වෙන් කරගත් කාලයක් යොදාගෙන පුහුණුව පටන් ගන්න පුළුවන්. මූලිකවම විනාඩි 5ක් පමණ වෙන් කරගෙන දිනේ වෙන් කරගත් කාලයක පටන් ගන්න පුළුවන්. උපදෙස් දෙන්නේ පළමුව සතිමත් ඇවිදීම සිද්ධ කරන්න කියලා. මොකද එය පසුව සතිමත් හිත ගැනීමට මහා උපකාරී වෙනවා. තමන්ගේ පුහුණුව නොකඩවා සතියක් පමණ කරලා මෙම විනාඩි 5ක් පමණ පටන් ගත්තු පුහුණුව විනාඩි 10ක් විනාඩි 15ක් 20ක් ව්‍යාකාරයට ඉදිරියට ගෙනියන්න පුළුවන්. සතියක් පමණ තමන්ගේ පුහුණුව පෑ දෙකක පමණ කාලයක් වෙනතුරු සම්පූර්ණ කරලා එම අත්දැකීම් අප වෙත එවන්න පුළුවන්. කොහොමද තමුන් සතිමත් හිඳ ගැනීම සිද්ධ කරේ, සතිමත් ඇවිදීම කරේ කොමක්ද, මෙම උපදෙස් අනුව තමන්ගේ පුහුණුව කරන ආකාරය දැක්වෙන තවත් පත්‍රිකාවක් තිබෙනවා. කොහොමද මේ වාර්තාවක් ලියන්නේ කියලා ඒකත් කියවලා තමන්ගේ අත්දැකීම් තමන්ට දැනෙච්ච විදිහට ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවෙන් සඳහන් කරා. ලොකු ස්වාමීන් වහන්සේත් හැමතිස්සෙම මේ අවධාරණය කරනවා. තමන්ට දැනෙච්ච දේ තමන්ගේ අත්දැකීම පමණක් ලියන්න, පොතේ කාරණා පොත්වලින් දැනගත්තු දේවල් නෙවෙයි. ඉතින් ලියන්නේ කොහොමද, මූලික අරමුණ විදිහට මොකද්ද ගත්තේ, ආනාපාන සතියද, උදරේ පිම්බීම හැකිලිද, මෙය දැක්වීම සඳහන් කිරීම ඉතා වැදගත්. ඊළඟට සතිමත් ඇවිදීමේදී කොහොමද මේක පටන් ගත්තේ, පයේ විලුඹට පොළොවේ ස්පර්ශය දැනෙච්ච විදිය, ඉන්පසු කයේ සිදුවෙච්ච වෙනස්කම්, පාදවල සිදුවෙච්ච වෙනස්කම්, ඊට අමතරව බාධක ආවනම් ඒවා කොහොමද සතියෙන් දැක්කේ, ඒට කොහොමද මුහුණ දුන්නේ, එදිනදා ජීවිතයේ තමන් කොහොමද සතිය පුහුණු කරේ කියන කාරණා ඇතුළත් කරලා එම වார்த்தාව ලියන්න පුළුවන්. වார்த்தාව අප වෙත එවීමට Google Form එක සහ email address එකත් මෙහි සඳහන් කරලා තිබෙනවා. ඉතා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව දිනපතා නොකඩවා සිදු කිරීමයි. වැඩසටහන සෑම දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7 සිට 8:30 දක්වාත්, මෙල්බර්න් වේලාවෙන් මේ දවස්වල 12:30 සිට 2 දක්වාත්, නව ශ්‍රීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරපදයක් මේ සඳහන් කරලා තිබෙනවා. හැකි පමණ වැඩසටහන සම්බන්ධ වෙන්න වාර්තා ඉදිරිපත් කරන්න නවකීන් මේ වැඩසටහන සම්බන්ධ කරගන්න. මොකද ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ කරගන්න ඉතාම අපහසුයි. උන්වහන්සේලාගේ වැඩ කටයුතුත් ඊළඟට මෙහෙම ඔන්ලයින් ලයිව් සෙෂන් එකදී තමන්ගේ අදකේ ස්වාමීන් වහන්සේට කෙළිබි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා හැකි පමණ වැඩසටහන සම්බන්ධ වෙන්න, අලුත් අය වැඩසටහන සම්බන්ධ කරවන්න. එය තමන්ටත් තමන්ගේ පුහුණුවටත් සැහැල උපකාර වෙනවා. ඊළඟට තිබෙන්නේ අද දිනේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා උපාලි මාමා තමයි අද අපේ වාර්තා ඉදිරිපත් කරන්නේ. දැනගන්න කැමති අපේ ධම්ම සාගර ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලාද කියලා. ස්වාමීන් වහන්සේ
අපිට ඔව් සම්බන්ධ වෙලා ඉන්නේ.
ආ ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, පාද නමස්කාර කරමු පිළිගන්නවා ස්වාමීන් වහන්සේ. සන්තෝසයි ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණාට බොහොම පිං. මං එහෙනම් උපාලි මාමට ආරාධනා කරනවා අද දිනේ අප වෙත ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස.
බොහොම පිං නදී සාදු සාදු සා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එහෙමයි ස්වාමීන් වහන්ස, වාර්තාවක් ලැබිලා තියෙනවා ඉදිරිපත් කරන්න අවසර. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිමත් ඇවිදීම පාදේ පොළොවට ස්පර්ශ වීමත් ඉදිරියට ඇදීමත් එවිට අනික් පාදයේ විලුඹ පොළොවට වැදීම කෙරෙහි අවධානය යොමුකොට විනාඩි 45ක් පමණ කාලයක් උදෑසන සක්මන සිදු කළෙමි. පර්යංකයේ උදෑසන පර්යංකයේ 5:15 වරහන් ඇතුළේ හුස්ම රැල්ල දෙසට අවධානය සිදුකොට පර්යංකය කළෙමි. ආශ්වාසයේ කෙටි ලෙසත් ප්‍රශ්වාසයේ රැල්ල දිගු ලෙසත් දැක ගතිමි. මෙලෙස බලා සිටින විට හුස්ම රැල්ල සියුම් වී නොදැනී යයි. හිස් අවකාශයේ දෙස මෙලෙස බලා සිටින විට විටින් විට ක්ෂණික ගැස්සීම් 6-7 පාරක් පමණ සිදුවිය. එවිට යළි හුස්ම රැල්ල පෙනෙන්නට විය. සමහර විටදී ගැස්සීමට පසුව හිස් අවකාශයට අවධානය වෙනස් වේ. යන එන සිතුවිලි ඉතාමත් හොඳින් පෙනේ. සමහර විටදී සිතුවිලි වෙනුවට දරතය එපාවීම වැනි වේදනා දැනේ. විටක අත් දෙක අතර දැඩි ලෙස ගමන් කරන ඉලෙක්ට්‍රික් වේව් එකක් වැනි කම්පන දැනේ. මෙලෙස ගැස්සීම් අතර මෙවැනි සයිකල් කිහිපයක් ඇතිවිය. ඊට පසු සිදු කළ පර්යංක දෙකෙහිම හිස් බවට අවධානය යොමු වේ. එනමුත් උදෑසන පර්යංකයේ ලෙස සතිය තියුණු ලෙස පැවතුනේ නැත. නිදිමත සහ ඉතාමත් දැඩි කම්මැලිකමක් දැනේ. අවධානය අඩුයි. ඔබ වහන්සේගේ දෙපා නැමද අවවාද පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඉස්සෙල්ලාම සතුටු වෙන්න ඕන මෙච්චර මේ උදේ පාන්දර නේ කියලා භාවනා කරන එක. මේක අංක 1. ඉතින් ඊට පස්සේ කම්මැලිකම කියන එකත් එක්තරා තරමක දියුණුවක්. ඉතින් ඒක සතුටු වෙන්න ඕන මේ කම්මැලිකමට සතුටු වෙන්න කියන එක නෙමෙයි. නමුත් මේ එතන සතිය පිහිටන එක හරි කම්මැලිකම එන්නේ අපේ මේ අර නීවරණ නැති ස්වභාවයට එන නැත්තම් විවේකයට එන ඒක කම්මැලිකමක් තමයි. ඒක විවේකයේ තේරුම් නැත්තම් ඒක නිකන් එපා කරන සුදු ස්වභාවයක්. ඉතින් ඒක තුල සතිමත් වෙනවයි කියන එක අර සාමාන්‍ය අරමුණු තියදී සතිමත් වෙනවට වඩා ටිකක් ඉදිරියට ගිය නැත්තම් අමාරු එකක්. එතන සතුටු වෙලා එතන මේක තමයි උපේක්ෂාවට යන එකම මාර්ගය කියලා නැත්තම් මේ උපේක්ෂාව කියන තැනට යද්දි මේ කම්මැලිකම අපිට එනවා කියන එක දැනගත්තා නම් එතන සතුටු වෙන්න පුළුවන්. එතන සතිමත් වෙන්න පුළුවන්. ඉතින් මේ පරියන්කේදී සමාලාවට නිදිමත ගතිය වැඩි වෙන්න පුළුවන්. එහෙම කරදරත් එන්න පුළුවන්. නමුත් මේ මොනවා නැතත් මේ ටික දිගට කරගෙන යන එක ගැන ඉස්සෙල්ලාම සතුටු වෙන්න ඕනේ. මේ නැකත් ලාබුඩේම මේ ටික කටයුතු කරගෙන යන එක. අනිත් දේ තමයි ඔය අර සඳහන් වුණා ඉස්තැන එනවා, අරමුණු වෙනවා, ඊට පස්සේ ගැස්සීම් ස්වභාවය එනවා, ඒ අතර සිතුවිලි එනවා, කම්මැලිකම එපාවීමක් එනවා. ඉතින් කම්මැලිකම සහ එපාවීම කියන්නේත් මේ නීවරණ නැත්නම් නාම ධර්ම වලම දේවල් තමයි. ඒක එන්නේ රූපය ගෙවම් කරාට පස්සේ ආනාපානෙ නැති වෙන්න පුළුවන්. ඒ තැනදී අපිට මොකුත් නැහැ නෙමේ. රූපයේ තියෙන සංසිද්ධි ටික පේන්නේ නැති වුණාට නාම ධර්ම වල සංසිද්ධි ටික එතන තියෙනවා. මොකුත් නැහැ නෙමේ, හිස් නෙමේ, එතනත් තියෙනවා. පොඩි ඇලීම් තියෙන්න පුළුවන්, සියුම්ම, කැමැත්ත, එතකොට එපාවීම, වේදනා, යම් යම් ආලෝක ස්වභාවයන් නැත්නම් ඒක සමහර සංඥා, ඒ වගේ දේවල් මෙතනක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකින් තමයි අර අත නෑර සතිමත් භාවයේ දිගටම යා යුත්තේ. නැති තැනුත් එන්න පුළුවන් සතිමත් භාවයේ. නමුත් ඒක දැනගන්න එකත් ඊට වඩා ලොකු සතියක්. ඒකත් කලබල නොවි මේ වගේ යද්දී මෙන්න මේ දේවල් හරහා යෑම තුලින් තමයි අර නාම ධර්ම පවා තේරුම් ගන්න පුළුවන්. ඒක හරි අමාරුයි අල්ලන්න. මොකද හොරාගේ අම්මෙන් පේනහනවා වගේ හිතෙන්මනේ අහන්නේ මේ හිතේ තියෙන ස්වභාවයන් ගැන. ඒක හරි අමාරුයි. නමුත් මේ රූපය මේ පිළිවෙලකට කායනුපස්සනාව හරහා ඊට වේදනානුපස්සනාව හරහා ස්වභාවිකව මේ ස්වභාවයන් දැකගත්තාම තේරුම් ගන්න පුළුවන්. ආයේ නැවත ලෑස්ති වෙලා ගියාම, අදිස්ථාණයෙන් ගියාම මෙන්න මේ සියුම් සියුම් අපි වංචනික ස්වභාවය නැත්තම් ඇතුළත තියෙන අපේ තියෙන කුණු ටික අපේ තියෙන කෙලෙස් ටික හිමීට අඳුරගන්න පුළුවන්. ඒක ලෑස්ති වෙලාම යන්න ඕනේ. ලෑස්ති වෙලාම යන්න ඕනේ හොඳ බොහොම සතිමත් භාවයකින්. එතකොට තේරෙනවා මේක දිගට දිගට නැවත නැවත කරන්ඩ නැවත නැවත කම්මැලිකම හරහාම වැටි 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 නැගිටින්ද එතකොට මේක අල්ලගන්න පුළුවන් මේ නිදිමතට හැරෙන ගතිය ඒ ස්වභාවිකව සිදුවෙන සතිමත් භාවයේ වර්ධනයක්. ඉතින් අර මොකවත් නොකර ඉන්නවා කිව්වට මොකවත් නොකර ඉන්න එක තරම් කරන්න අමාරු වැඩක් නෑ. ඉතින් එතනදී මොනවා හරි උත්සාහ කරනවා මොනවා හරි කරන්න. නමුත් මොනවා කරන්න ගියත් අපි පැටලෙනවා. නමුත් එතන මොනවත් නොකර ඉන්නවත් නෙමෙයි හොඳ දැනුවත් භාවයකින් මොනවද මේ වෙන්නේ මොකද්ද මනාපය අමනාපය අපිට තියෙන එකත් බලාගෙන ගියාම ওই විදිහට දිගට කරගෙන යන්න විතරයි තියෙන්නේ. මේ වගේ රිපෝට් කිරීම හරි උනන්දු කරන ස්වභාවයක් වෙනවා Tamanට. ඉතින් අර අත නෑර කරගෙන යන එක තමයි සතුටු විය යුතු එකම කාරණය. අපිට තියෙන්නේ ආය ආය නැවත මෙටික කරන්න. එතකොට අර වෙනදා හිස් ස්වභාවය තුළ ඉන්නවට වඩා දැනුවත් භාවයක් එන්නේ එන්නේ වර්ධනය වෙනවා. එතකොට හිතනවා යකඩු මේක හැමතැනම ඉස්තන් හැමතැනම ආනාපාන හැමතැනම අරමුණු හැමතැනම අරමුණු අරමුණු නැති ස්වභාවයන් මේ කලව මේක ගොජයක් වශයෙන් තියෙනවා. ඒ මට්ටමට ඉදදී තමයි ගොඩක් ඒක බලන්න අප්‍රිය ස්වභාවයක් කම්මැලි ස්වභාවයක් නීරස ස්වභාවයක් එනවා. නමුත් මේ ටික බලන්ඩයි අපි භාවනා කරේ කියන එක කමටහන සුද්ධ වුණොත් එතෙන්ට යද්දී ප්‍රීතියක් පස්සද්ධියක් පහළ වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ පරිවර්තනය අපේ සංකල්පමය වශයෙන්ුත් සිදුවිය යුතුයි. ඒක තමයි මේ බණ අහන්නේ සහ කමටහන් සුද්ධ කරගන්නේ. ඉතින් ඒ ටිකක් සාකච්ඡා කරන එක මම හිතනවා මේ ලෝකෙ සිදුවෙන්නේ නැහැ ඉතින් ලේසියකින් කියලා. අපි ඒ ටික සාකච්ඡා කරනවා කියන එක ගැන ඉස්සෙල්ලා සතුටු වෙලා දිගට කරගෙන යන්න තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. මා වෙත ලැබිලා තියෙන ලිඛිත වාර්තාව නම් එපමණයි. සම්බන්ධ වෙලා ඉන්න පිරිසට වාචික වාර්තා ඉදිරිපත් කරන්න අවසරයි ස්වාමීන් වහන්ස. කරුණා කළා සම්බන්ධ වෙලා ඉන්න පිරිසට කිසියම් වාචික ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සලා ඒ ගැන දැනුම් දීලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න මේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්.
බොහොමත් සතුටින් උපාලි මාම අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස ධර්ම දේශනාවේදී සඳහන් කර අර මූලිකවම අපි දැන් දාන සීල කටයුතු කරාට වැඩක් නැහැ කරන්න ඕනි තමයි. නමුත් ඒ අපේ ප්‍රඥාවට හේතුවක් වෙන්න ඒකෙන් සමාධියක් වඩන්න කියලා දැන් මම අර ධර්මදේශනාව ඉවර වුණාට පස්සේ කිව්වේ දැන් මම ඔක පටන් ගන්නකොට මට එහෙම මේ දැන් සමාධියක් වඩන්න කියලා දැන් එහෙම දන්නේත් නැහැ. මේ ප්‍රඥාවක් වැඩෙනවද වඩන්න ඕනද කියලා දන්නේත් නැහැ. නමුත් එහෙමෙන් ඇහෙන බණ නිසා ආනාපාන සතිය වැඩුවම හොඳයි, ඒ කියන්නේ සෞඛ්‍යයට හොඳයි, කරන වැඩවලට හොඳයි, රැකියාවට හොඳයි. ඒක තමයි ස්වාමීන් වහන්සේ මූලික උනේ, ඒ කියන්නේ අර වැඩේ ජොබ් එකේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක ඒ ආනාපාන සතිය. ඒකේ අර දැන් ඉතින් රසය දැනෙනකොට වැඩි වැඩියෙන්ම කරන්න හිතුණා ස්වාමීන් වහන්සේ. මම දන්නෙත් නැතුව ඉතින් හොඳ සමාධියක් වැඩිලා පස්සේ සමාධිය අර නැති වෙනකොට එදිනෙදා ජීවිතයේ වැඩ කරනකොට දැන් මේක නෑ ස්වාමීන් වහන්සේ. ඒ අර සමාධියෙන් එන රසය නෑනේ. ඉතින් එතකොට අර ප්‍රශ්චාත්තාපය කියන එක වැඩි වෙන්න පටන් ගත්ත ස්වාමීන් වහන්සේ. දැන් ඇයි මේක නැත්තේ? කොහොමද මේක තියාගන්නේ? එතකොට තමයි ස්වාමීන් වහන්සේ මම අර කිව්වා වගේ ලොකු ස්වාමීන් වහන්සේගේ බණ ටිකක් අහන්න ලැබුණා. එතකොට මේ ආනාපාන සතිය කරාට ඒකේ වෙනස්ම විදිහකින් දකින දෙයක් තියෙනවා කියන මට දැන් දැනගන්න ඕනේ ස්වාමීන් වහන්ස. දැන් ඔය සමාධිය වැඩෙනකොට දැන් මූලිකම ධ්‍යාන මට්ටමකදී මම දන්නේ නැහැ ස්වාමීන් වහන්ස දැනුත් මේ ධ්‍යානයකද මම ඉන්නේ නැද්ද කියලා. නමුත් අර ආනාපානය දැනෙනවා, ආනාපානය ඉවරලා යනවා. ඊට පස්සේ අවකාශය කියන දැන් අපි සාකච්ඡා මාර්ගයෙන් දැනගත්තු දේ ඉතින් ඔක දැනෙනවා. ඔය ටික යන අතරතුර ස්වාමීන් වහන්ස අපි හිතමු ඔය අවකාශය කියන තැන අපි එහෙම අවකාශය කියලා කියන බැසම නොදැනීම තුල තියෙන අර දැනීම දැන් ඔතනදී අපිට එපා වීමක් කියන දෙයක් ඇති වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්ස. එපා වීම දැනෙන්නේ ආනාපානේ නැතිවීම ඊට පස්සේ ඔය සමතුලිත තත්වයක ඉන්නකොට නොදැනීමයි ඔය එපාවීම් ටික වෙනස්ද කියලා කියන බැලුව එක එක විදිහම තමයි. නමුත් ඒ එපාවීම් නැති බොහොම සමතුලිත තත්වයක ඉන්න ලැබෙන සවනත ඕකත් ඔය ධ්‍යානයක්ද සමාධියක්ද කියන දේ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් නම් හොඳයි ස්වාමීන් වහන්ස.
මට උත්තර දෙන්න කියම නවා අපි අවු. දැන් මෙහෙම කියමුකෝ, ධ්‍යාන කෙසේ වෙතත් ධ්‍යාන අංග කියලා දෙයක් තියෙනවනේ. ධ්‍යාන අංග වලට පීති පස්සති සුඛ ඒකාග්‍රතා උපේක්ඛා කියන මේ විතක් විචාරත් එක්ක තියෙන මෙන්න මේ ධ්‍යානාංග පහ, විතක් විචාර පීති සුඛ ඒකාග්‍රතා, මේ ධ්‍යානාංග පහ කියන දේ ආනාපාන චිත්තක්ෂණයක් තිබ්බයි කියන්නකො.
එහෙමයි.
මම අර කලිනුත් කිව්වනේ channel 6ක් තියෙනවා. එතකොට ආනාපාන කියන්නේ කාය කයේ කියන එකේ රූපයක් ආනාපාන කියන්නේ. එතකොට මේ රූප කර්මස්ථානයක හිත තිබ්බයි කියන්නේ අනිත් channel පහම වැහිලානේ.
එහෙමයි.
එතකොට ප්‍රපංච වැඩ කරන්න විදියක් නැහැ. අන්නාදිතිමාන වැඩ කරන්න විදිය නැහැ. හරියටම ආනාපානේ ඒ තප්පරයක් හිත තිබ්බොත් ඒ තප්පරය තුල ධානාංග ටික තියෙනවා. හැබැයි ඒක අදිස්ථාන කරගෙන ඒක ප්‍රාර්ථනා කරගෙන ගන්න ස්වභාවය තමයි. ඊට පස්සේ උපචාර ඒක වර්ධනය කරගෙන ගන්න උපචාර, ඊට පස්සේ අදිස්ථාන කරලා ගන්න ටිකක් තවත් ස්ථාවර කරගන්න එක තමයි අර්පණ. ඉතින් සනික වශයෙන් සමාධිය කියන එක මේ ආනාපානයේ මේ තප්පරයක් තිබ්බන ඒ කාලය තුලම අර ධානාංග පහ එතන තියෙනවා.
එහෙමයි.
ධානාංග පහ එතන තියෙනවා. ඊට පස්සේ ඒක අපි ස්ථාවර කරගන්න හෝ ඒක වර්ධනය කරගන්න අපි ගොඩක් වෙලාවට උපදෙස් දෙනවා අඩුයි. නමුත් මේ පැත්තට යන අඩුයි. නමුත් අපි අර ශනික සමාධි තුලින් යුගනන්ද ක්‍රමයට අපි අ르ගෙන යන ක්‍රමයක් නේ මේ ක්‍රමේ තියෙන්නේ.
එහෙමයි.
එතකොට අපිට මේ ධානාංග කියන දේවල් ඔය හැමතැනකදීම රූපේ හෝ අරූපේ ලැබෙන්න පුළුවන්. ඒ ලැබෙන කාලය තුල, ඒ ශනිකව ලැබෙන කාලය තුල ඊළඟ ටිකේ නීවරණ ටික තියෙන්න පුළුවන්. තප්පරයක් තියෙනවා ධානාංග ටික, ඊට පස්සේ උන්න කම්මැලිකමක් නීරසකමක් එනවා. වැඩි තියෙන්නේ මේ ධානාංග පහට අපි ඇලුනොත් නැත්තම් ඒකට ගොඩක් ආස කරොත් ඊට පස්සේ අපිට එනවා ඒක පිළිබඳ පොඩි ප්‍රාර්ථනාවක්. ඒක තිබ්බොත් හොඳයි, බලාපොරොත්තුවක් එනවා. අන්නේ බලාපොරොත්තු මේ ප්‍රාර්ථනාවම දුකක් වෙලා ඊළඟ චිත්තක්ෂණයේදී අර තියෙන ධානාංග ටික නැති වෙලා මොකද්ද මහ වේදනාවක් වෙන්න පුළුවන්. ඒක තමයි ඔයා කිව්වේ කලින්. වැඩ කරද්දී අර ටික නැහැ.
එහෙමයි.
ඊට පස්සේ ඒකත් කම්පා නොවුනොත් හරි කමක් නැහැ. එතකොට තේරෙනවා මේ ඇලීම සාමාන්‍යයෙන් කියනවනේ මේ පුතඥයේ මේ කාමයට ඇලෙන ඇලීම කෙසේද ධානයේකට ඒ පුද්ගලයා ඇල්ලනවා නම් කොච්චර ඇලෙයිද කියලා. එතකොට මෙන්න මේ ධානාංග පහ සහ මේ තියෙන නීවරණ නැති ස්වභාවයට ඇලීම තුල තේරුම් ගන්න පුළුවන් අපේ තණ්හාව තරම කොච්චරද කියලා. ඉතින් ඒකෙනුත් කියන්නේ බුදුරජාණන් වහන්සේ මේකත් අபிසංකාරයි අபிචේතනිකයි, මේකත් අපි හදාගත් එකක් ධානාංග පහ. අරමුණක හිත තියලා රූප කර්මස්ථානයේ හිත තියලා හදාගත් දේවල්. ඒවත් ඒකෙත් තියෙන අනිත්‍යභාවය තේරුම් අරගෙන මේ ඉතින් ඒව ගැන ඒවත් අනිත්‍යයි නම් අපි හදාගන්න කාමයේ නැත්තම් අපි පස්සේ යන කාමයේ කොච්චර අනිත්‍යද කියන එක තේරුම් ගන්න පුළුවන් අර විදිහට සියුම් කරලා විවේක වෙලා ඊ තියෙන සනික හෝ සමාධියකින් තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගැනීම සඳහා තමයි අපි මේ ටික පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපිට මේ අරමුණ නැති ස්වභාවයක්, අරමුණ නිරුද්ධ වෙච්ච ස්වභාවයකුත් අපිට අත්දකින්න පුළුවන්. හැබැයි එතනත් මොකවත් නැතුව නෙමෙයි, එතනත් නාම ධර්ම ටිකක් වැඩ කරනවා. ඒවට සියුම් කැමැත්තක් අපිට හොයාගන්න බැරි විදිහට වැඩ කරන්න පුළුවන් එතනත් සමහර ධර්මතා. එතකොට ඒව ගැන හොඳ අවධානයෙන් තිබ්බම ආය නැවත ආනාපානි මතුවෙනවා. ආය නැතිලා යනවා. මේ විදිහට මේ අත නෑර මේ දිගේ යද්දී ඔය අතරතුර තමයි අර නීවරණ ටික නැවත නැවත රින් ගන්න පුළුවන්. එතකොට තමයි අර කම්මැලිකම නීරසකමක් එන්නේ. හැබැයි ඒ දේවලු විපස්සනාවට වැටෙනවා. ධම්මානුපස්සනාවේදී කියන්නේ මේ නීවරණයක් විදිහට දැක ගැනීම. තීන විද්‍යාවක් විදිහට දැක ගැනීම. ඒක කරන්න හම්බෙන්නේ ඒක ගැන බය නැතුව ඒකත් අරමුණක් කරගෙන, නිදිමතත් අරමුණක් කරගෙන, කම්මැලිකමත් අරමුණක් කරගෙන, අරතියත් අරමුණක් කරගෙන, තීන විද්‍යාවත් ඒ උද්දච්ච කුච්ච හැම දෙයක්ම නිවර්ණයත් අරමුණක් කරගෙන ඒකෙත් ඇති නැතිවීම බලන්න පුළුවන් නම් ඒකත් කෙලින්ම වැටෙන්නේ සතිපට්ඨාණයට. ඉතින් ඒක අපි මුලින්ම කියලා දෙන්නේ නැහැ. නමුත් මේ ඒවා අස්සෙන් අස්සෙන් රින් ගන්න පුළුවන් ওই විදියට නැතුව අර අපි ඉරක් ගැහුවා වගේ දිගටම තියෙයිද කියන එක අපිට බලාපොරොත්තු වෙනවා නම් එහෙම තියෙන්නත් පුළුවන්. විනාඩි 45ක් පැයක් වගේ තියෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඔන්න ওই ටික මතුවෙද්දී තමයි අපි පරියන්කෙන් නැගිටලා ඉන්නේ. ඒ අතරතුරත් එන්න පුළුවන්. ඉතින් ඒකෙදි ඒකත් විපස්සනා කරන්න පුළුවන්. හැබැයි ඒක අපි මුලින්ම ආදුනිකයට ඒක කියලා කියන එක සැර වැඩි. නමුත් ආදුනිකයට තෙන්නන්න ඕනේ එහෙම දේවලුත් එනවා. එහෙම දේවලුත් භාවනාවට අරමුණක් කරගන්න පුළුවන් කියන කතාව කියලා තියෙන එක වටිනවා. ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණේ නැහැ මන් දන්නවා
නේද? එහෙම කියන්න වැසවනවා සර්. ඒ අර නිකන් බොඳ වෙලා වගේ තියලා අර සම්බන්ධ කර ගැනීම ටිකක් අපහසුනේ. ඒක ස්වාමීන් වහන්සේ අර දූවිලි ටික වගේ අයින් කළ දැම්ම ස්වාමීන් වහන්සේ. ඒක තමයි උපකාර උනේ. ඊට අමතර ස්වාමීන් වහන්සේ මට අවසරයි තව පොඩ්ඩක් අදහසක් දැනගන්න. දැන් ස්වාමීන් වහන්සේ කිව්වනේ ඔය ධ්‍යානවල හරියේ සමාධි හරියේ සුඛ එනවා. දැන් ප්‍රැක්ටිස් එකෙන්ම දන්නවා. දැන් අර කැරට් allele ඔන්න එනවා කියනකොටම දැනගන්නවා මේක එනවා මේකත් දැන් නැති වෙනවා කියලා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒක දැන් කොහොම ස්වාමීන් වහන්සේ කීප සැරේ ගිහිල්ලා නමුත් අපිට ඔය කියන්නේ අත්තරින්න කියලානේ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ අත්තරින්න තැනම අර දැන් දන්නවා මේක රහ තමයි. අනේ මේක කොහොමද අත්තරින්නේ කියලාත් අර පොඩි දුකකුත් එනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ නමුත් ඒ අත් ඒ ක්ෂණිකවම අර එපා වීම ආපහු එනවා ස්වාමීන් වහන්සේ. දැන් ඒක පස්සේ දැන් මේක දැන් අර අත්හැරීම නිසාද මේක අර ධර්මතාවයේ නිසාද මේ දුක කියන එකත් ආපහු ඔය ප්‍රශ්න කරනවා ස්වාමීන් වහන්සේ. දැන් හිත යටින් මේක ප්‍රශ්න කරනවා. නමුත් ඒ අතරතුරම ආයි අර ඒ එපා වීම නැතිලා ගිහලා වෙන ආයි අමුතු නිකන් ජොලියක් වගේ එකක් එනවා. ඕකෙදි ස්වාමීන් වහන්සේ දිගටම යනවා. දැන් ඔය අත්හැරීම කියන එක අවසාන අත්හැරීමක් කියන දෙයක් කොහොමද ස්වාමීනි මම මේ දන්නේ නැහැ ස්වාමීනි ඒකයි මේ අහන්නේ මොකක්ද වෙන්නේ කියලා.
ඒකෙ තියෙන ප්‍රොසෙස් එකක් දිගට යන ප්‍රොසෙස් එකක් නේ තියෙන්නේ. ඒක චුට්ට ඒකට කියන්නේ අර තිරිවාණ ගලක් රවුම් වුණාට ඕක මුලින්ම වැටෙන හතරැස් ලොකු ගලක් නේ. ඕක වැදිලා කොහොම කැඩලා රවුම් වෙන්න අවුරුදු දහස් ගාණක් යන්න පුළුවන්. හැබැයි දවසට කොච්චරක්ද මේක මෙයාුනේ කියන එක අපිට කියන්න බෑ. ඒ වගේ මේකෙත් දැන් අපිට එනවා හොඳ සමාධියේ තියෙන සතියේ තියෙන හොඳ ආස ස්වභාවයක්, ඒකට ඇලෙන ස්වභාවයක් එනවා. ඒ කොච්චරද ඇලෙන්නේ ඒක නැතුව ගියාට පස්සේ ඒ තරම් දුකක් එනවා. එතකොට යෝගියාට තේරෙන්න ගන්නේ මේ ආදීනවය කියන්නේ මොකද්ද, ආස්වාදයේ කියන්නේ මොකද්ද කියන එක තේරුණ දාට නැත්නම් අපිට තේරෙන්නේ ආදීනවය කියන එක වැහෙන තණ්හාවෙන්. ආස්වාදයෙන් ආදීනවය වැහිලා තියෙන්නේ. ඒකෙන් හින්ද තමයි අපි මොනවා හරි කෑමක් හද්දී අපිට ඒකේ කෑවට පස්සේ බඩ රිදෙනවාද කියන එක හිතෙන්නේ නැහැ. මොනවා හරි දෙයක් ළඟට ගත්තට පස්සේ කාමක දෙයක් ඒකෙන් පස්සේ එන ආදීනවේ තේරෙන්නේ නැහැ. ආස්වාදයෙන් වැහිලා ඉවරයි. ඒ ආදීනවේ තේරෙනවා නම් බඩේ අමාරුව තේරෙද්දී තේරෙනවා නම් මම මේක කාපු හින්දායි මට මේ බඩේ අමාරුව හැදෙන්නේ කියලා ඒක හරියටම තේරෙනවා නම් ඊළඟ දවසේ ඒක හද්දී එක්කෝ කිරලා කනවා නැත්නම් ඒ කියන්නේ එච්චරටම ප්‍රමාණයකින් කනවා. නැතනම් තෙල් ජාති කෑවට පස්සේ ගොඩාක් බඩේ අමාරු වෙනවා නම් අපි තෙල් ජාති අඩු කරනවා. සීනි ජාති ගොඩාක් කෑවට පස්සේ දියවැඩියා වැඩිලා කලන්ත හැදෙන මට්ටමට එනවා නම් අපි සීනි කන එක අඩු කරන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැහැ ආස්වාදයෙන් වැහිලා තියෙන ආදීනවේ කියන. නමුත් මේ ආනාපාන නැත්නම් භාවනා කරන යෝගියටත් තේරෙනවා මේකට කොච්චර ඇලෙනවද ඊට පස්සේ එළහ සමාන දුකක් එනවා. ඊට පස්සේ මේක දැකලා අර දුක දැකලා හින්දම මේකට ඇලෙන ගතිය මේ බොහොම මේ හැලෙනවා. හැබැයි දැනගෙන පරියන්කේ මුලත් ඒ වගේ තමයි. පරියන්කේ මුලත් බොහෝම සාන්තව මොකම තැම්පත් ස්වභාවයකින් ඇලීමෙන් ඒක ඉන්නවා. මොනවද වෙන්නේ දන්නේ නැහැ සමහරවල්. බොහෝම තැම්පත් ඒක හිතාගන්න බැරි සුඛයක් එනවා. ඊට පස්සේ ඔන්න පරියන්කේ විනාඩි 45 35 ගියාට පස්සේ ඔන්න තව චක්‍රයක් කරගෙන අර ඇලීම ඉවරයි. ඊට පස්සේ ඔන්න ආදීන වෙනවා විසිරලා යනවා. හිත මේ හිතේ මේ චිත්ත නියම ධර්මයක වැඩ කරන්නේ. ඒක යොහොම ගෙවිලා ගිහිල්ලා අර මොනු ඇවිල්ලා සද්ද වේදනා සිතුවිලි ඔක්කොම ඇවිල්ලා ඔන්න විසිරලා යනවා. ඔන්න ඔතෙන්ට යද්දි අම්මෝ කියලා එපා වෙන ගතියක් එනවා. මොකද අර කලින් විනාඩි 35 ඇලීම හින්දා. ඊට පස්සේ ඔන්න විසිරලා ගිහිල්ලා ආයෙ තැම්පත් වෙනවා. රාහේ තැන්පත් වුණාට පස්සේ දන්නවා අපි මේකට වැඩි ඇල්ලුණොත් ඔන්න ආයෙ තව ටිකකින් විසිරෙනවා. ඒ එතකොට ආයෙ දුක් වෙන්න වෙනවා. ඊට පස්සේ ඔන්න එච්චර ඇලෙන්නේ නැහැ. හැබැයි ඔන්න ආයෙ විසිරීමේදී එච්චර ලොකු කලබලයක් නැහැ. ඊට පස්සේ ආයෙත් ඔන්න විසිරලා ආයෙත් තැන්පත් වෙනවා. ඊට අඩු කාලෙකින් විනාඩි 15කින් විනාඩි 10කින් ආයෙ තැන්පත් වෙනවා. තැන්පත් වෙලා විනාඩි 10ක් විතර තියලා ආයෙ විසිරෙනවා. එතකොට අච්චර ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති හින්දාම ඒ තැන්පත් භාවය වැඩි වෙලා තියෙන අන්න විසිරලා යනවා. විසිරිච්ච එකත් බය නැත්තම් ආයෙ තැන්පත් වෙනවා. මේක එන්න පරියන් කෙරවලකට යන්න පුළුවන් පැයක් එකහමාරක් යන්න පුළුවන් හොඳට තේරෙනවා මේ කොච්චර ඇලෙනවද ඒ හා සමාන අපිට දුකක් ඇති. එතකොට අත ඇරෙන්නේ අත ඇරලා නෙමෙයි ස්වභාවිකව අත ඇරෙනවා. ඒ අතහැරීම සිදු වෙන්නේ ආදීනවේ පාක්ෂිකව දැකලා. ආදීනව දකින්නවා නම් ආස්වාදයේ විඳින්නියන්නේ නැහැ. එතකොට තමයි ස්වභාවික ඇහැරීමක් සිදු වෙන්නේ. අත හරිනවා නෙමෙයි අත හැරෙනවා. ආදීනව දැකලා. ඊට පස්සේ ඒ අතහැරීම තුළ නිස්සරණය නැත්තම් කොච්චර සැපතක්ද කියන එක දකින්න ආය දෙකටම ගහලා දානවා. ස්වභාවිකව අතහැරෙනවා. ඒක ජීවිතේ කොච්චරද යන්නේ කියලා සාමාන්‍යයෙන් භාවනා කරලා අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ තේරෙනවා කලින් පිටියේ මම නෙමෙයි දැන් ඉන්නේ. සමහර දේවල් අතහැරලා මම අතහැරලා නෙමෙයි අතහැරිලා. ඒ අතහැරීම සමහරු ද්වේෂයෙන් කරනවා. අරමුණටත් එහෙම කරනවා. දේශයෙන් ආනාපානි මම බලල ඉවරයි ඒක මම සියුම් කරලා ඉවරයි ආයේ ජීවිතේට ආනාපානි මට එන්නේ නැහැ කියලා ඉතින් හදාගෙන ආනාපානි එද්දි මේක බලන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන අයත් ඉන්නවා. ඒක අතහරිනවා කියන්නේ දේශයෙන් අතහැරීම එතන තියෙන්න පුළුවන්. ඒක ප්‍රඥාව කියලා හිතාගෙන දේශයෙන් අතහරින පිරිසකුත් ඉන්නවා. ඊට අමතරව මේ ස්වභාවික එනදී ප්‍රකට වෙන දේ බලාගෙන ඒක විසින්ම අතහැරිලා යන මට්ටමට නැත්නම් මේ ආදීනවේ පාසය දැකලා අතහරින මට්ටමටත් ස්වභාවිකව අතරීමකුත් තියෙනවා. ওই දෙක අතර තමයි ඉතින් යෝගියා කැරක් කැරක යන්නේ. ඉතින් ඒක අර වැටි වැටි ඇවිදිද්දි කාලයක් යද්දී ඒක මෙච්චරක් මට තේරිලා තියෙනවා මම මෙච්චරක් ස්වභාවිකව අතරලා තියෙනවා කියන එක නම් මයින්ඩ් ඒකකයක් නැහැ. ඉතින් හැබැයි අවුරුදු ගාණක් කරාට පස්සේ තේරෙනවා මම මේ ඉස්සර කරපු ගොංකම් ඉස්සර වංගු ටිකම දැන් පහු වෙනවා. ඒ වංගු ටිකමයි දැන් පහු කරන්නේ. හැබැයි මම ටිකක් ගා ගන්න ගැතියට එකක් අතේ දුරින් පොල්තල් ගාගෙන බැල මිටින් අල්ලගෙන යන ගතියක් තියෙනවා වගේ කියන එක පොඩි ගෙස් කිරීමක් කරන්න පුළුවන්. ඉතින් එහෙම අතහැරීම තමයි දිගටම කෙරවලකට යන්නේ. එතකොට තණ්හාව මුළුමනින්ම අතහැරිලා යන්න රහත් වෙනවා. ඉතින් ඒක කොච්චර දුරකට අමාරුද කියන්නේ අපිට තේරෙන්නේ නැහැ. මොකද මේ ආදීනවේ කියන එක තේරෙන්නේ නැහැ ආස්වාදයේ විදිහට. ඒකයි තියෙන ප්‍රශ්න. ඒකයි කසාද බඳින්න ඊට පස්සේ මේ අර පාන් කන්න බේකරියක් හදාගත්තා වගේ වැඩක් නේ. පාන් නම් කඩිනුත් කෑ හැකියි. අපෝ බේකරියක් හදන් පාන් කනවයි කියන්නේ බේකරියට දර ඕනේ ඊට පස්සේ මිනිස්සුන්ට බඩි ගෙවන්න ඕනේ ඊට පස්සේ ඒකේ ලොකුම කොස්ට් එකක් බිල්ඩින්න ඕනේ පුදුම කැපිටලයක් ඕනේ. වෙනේ වුණත් පාන් කනවයි අස්ස. Tamanට පාන් කන්න හදාගත්තට වෙනේ උන්ටත් දෙන්න එපේ. ඒ ඉතින් පාන් කොච්චර හදනවද? ඉතින් අන්නේ ඒ වගේ එකක් තමයි අර පාන් කන්න ආස්වාදයේද බේකරියක් හදාගත්ත එකක් තමයි විවාහය කියන්නේ. ඉතින් අර ආස්වාද පාක්ෂවයට තේරෙන්නේ නැහැ ආදීනවේ. මේ ආදීනවේ තේරෙන්න ගන්න මේ භාවනා කරද්දී ඒකම තමයි වෙන්නේ. ඒකයි මේ සමාධියක් කැඩුණාට පස්සේ අපි කියන්නේ මෙන්න මෙතන තමයි විපස්සනාව පටන් ගන්න කෙනෙක්. මේ සමාධිය ස්ථිර කරගන්න ගියොත් අපි එතනත් නිත්‍ය සංඥාවක් එනවා. මේ සමාධිය පාවිච්චි කරන්නේ අර ගඟෙන් එතෙර එන්න පවුරක් වශයෙන්. පවුර කරේ තියන්නේ නැහැ. සමහරු නැවක් හදනවා මේ ගඟෙන් එතෙර වෙන. සමහරු බෝට්ටුවකින් යනවා. සමහරු පවුරකින් යනවා. සමහරු පීනල යනවා. ක්‍රම කිපෙම හරි. හැබැයි නවක් හද හදා ඉද්දී නැව හදන්න ගිහිල්ලාම මැරුණොත් එහෙම ගඟෙන් එතෙර වෙන්නේ. අපි යන්නේ ඔය එහෙම මෙහෙම දඩි මඩි ගහගෙන පවරුවක් හරි බූට්ටුවක් හරි හදාගෙන එහා පැත්තට යන්න උත්සාහ කරනවා. හැබැයි ඒක අතරින්ද බැරිකම ඒ තියෙන භාවනාවෙම තියෙන ආස්වාදයටම අර ආදීනවේ තේරෙන්නේ නැහැ. මේ සංස්කාර ටිකත් අපි හදාගන්නේ මේක තීරුම් ගන්න මිසක් ප්‍රඥාව පහළ කරගන්න මිසක් වෙන දෙයකට නෙමෙයි. දාන දෙන එකත් බුදුරජාන් වහන්සේ කියනවා බුදුරජාන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට දෙන දානෙද ලොකු ආනිසංශ වැඩි සාරිපුත්ත හාමුදුරු බුදුහාමුදුරන් දෙන දානෙද. අපි හැමෝටම හිතෙන්නේ සාරිපුත්ත හාමුදුරු බුදුහාමුදුරන් දෙන දානෙ වැඩි කියලා. නෑ බුදුරජාන් වහන්සේ කියනවා බුදු කෙනෙක් සාරිපුත්ත සාමින් වහන්සේට දෙන දානෙ තමයි ආනිසංශ වැඩිම. මොකද බුදු කෙනෙක් කරන්නේ ඒකේ තියෙන ආනිසංශ දන්නේ නෑ. ඒකේ ප්‍රඥාව නැතුව නෙමෙයි ප්‍රඥානුකූලව දානි දෙන්න බුදු කෙනෙක් තමයි දන්නේ මේක මොකටද මේ ප්‍රයෝජනවත් වෙන්නේ. චාගෝ පටින් සබ්බෝ මුත්‍ති අනාලයෝ කියන එක පටන් ගන්නෙ දානෙන්. දෙන දානෙන් ඒ දානෙන් තමයි මුලින්ම ඔය අත්හැරීම පටන් ගන්න. කාලය ධනේ ශ්‍රමය ඒ චාගෝ පටින් සබ්බෝ මුත්‍ති අනාලයෝ. අන්න එතනින් තමයි ප්‍රඥාව ඇත්තටම ගන්න ඕනේ. අපේ කට්ටිය දන්නේ මේ එක්කෝ බිස්නස් එක හරියන්න ලෙඩ දුක් සුව වෙන්න, ඊට පස්සේ අපල උපද්දරෝ නැති වෙන්න, අන්න ඒ වගේ ලාමක දේවල් වලටනේ. ප්‍රඥාවෙන් දාන දෙනවා නම් ඒකත් උපනිෂය වෙනවා, මේ තේරුම් ගන්න මේක ගමන යන්න. අන්න ඒ වගේ අත හැරීම කියන එක අත අරිනවට වඩා අත අර ස්වභාවික ආදීනව දකලා අත හරින ගතියට ආවම ඒක හරි ස්වභාවිකයි කියලා මට හිතෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. තවත් දීප විස්තරයක් බොහෝවත් තින් ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. වහන්සේට දුක් නිරෝගී සුවපත්තාය.
තවත් කවුරු හරි කෙනෙකුට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ඔව් දිනුෂා අන්මියුට් කරලා ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. ඇහෙනවද?
ඇහෙනවා.
තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස ඉස්සර අපි භාවනා කරන්න දැන් පටන් ගන්න කාලෙම ආනාපාන සතිය බලලා ආනාපාන සතිය ගොඩක් තුනී වුණාට පස්සේ හිස්තන දකින්නවනේ. ඊට පස්සේ දැන් ස්වාමීන් වහන්ස දැන් ගොඩක් කාලයක් ගියාට පස්සේ ආනාපානය තුනී වෙන්නත් කලින් අර හිස්තන නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා කියලා නිකන් දැන්නිලා ඒක ආනාපානෙ තුනී වෙන්නත් කලින් හිස්තන අරමුණු කරන්න හිත පෙළමෙනවා. ඒකයි ස්වාමීන් වහන්සේ තව එකක් දැන් සාමාන්‍යයෙන් නිකං භාවනා නොකර නිකං ඉන්න වෙලාවටත් සමහර වෙලාවට ඒ හිස්තන වගේම හිස්තනක් අරමුණු කරන්න පුළුවන් එකපාරටම වගේ ඒ හිස්තනක් දැනෙන්නේ අර කලින් හිස්තන වගේම තමයි. ඒ දෙකම එකක්ද ස්වාමීන් වහන්සේ? ඒක මේ ඒක කරාට වරදක් නැද්ද? ඒ කියන්නේ ඒකත් භාවනාවක්ද අර නිකන් ඉන්න ගමන්ම එකපාරටම
එහෙම? මම මෙහෙම ඇහුවොත් ආනාපානි දැනීමට ද කැමැත් ආනාපානි දැනෙtti තියෙන කැමැත්තක් තියෙනවා. හිස්තන දැනෙtti තියෙන කැමැත්තක් තියෙනවා. එතකොට ආනාපානි දැනෙtti කැමැත්තට වඩා හිස්තන දැනෙtti කැමැත්ත වැඩි කියලා වගේ
එහෙම ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව්. එතකොට හිතනට දැනෙන කැමැත්ත වැඩි වීම තුළම ඒ ආනාපානිය තුළ යසියුම් ප්‍රතික්ෂේපයක් සිදෙනවා කිව්වා.
එහෙම ඔව් එහෙම ආනාපානයට වැඩිය අර හිස්තන සියුම් හින්දා ඒක කරදර අඩු හින්දා ඒ පැත්තට හිත ඇදෙන ගතියක් තියෙනවා.
ඔව් ඒක ඒක ප්‍රශ්නයක් නෑ. දැන් සාමාන්‍ය භාවනා කරන පරිසම්බිදා මාර්ගයේ තියෙන නිරුද්ධති නැත්නම් මේ නිරුද්ධ වෙනවා අරමුණ. ඒක ඒක ඉදිරියට යද්දි සිදුවෙන දෙයක්. හැබැයි එතනදී සිටියේ යුක්තේ මේ හිස් ස්වභාවය తాවකාලිකයි ආයානාපානි මතුවෙනවා කියන එක. නමුත් අපේ තියෙන ගොඩාක් අයට පැටිලා තියෙන තැන තමයි හිස්තැනට ලව් කරනවා. ඊට පස්සේ අර පරණ තිබ්බ ආනාපානෙට පෙම්බඳිනවා අඩුයි. පෙම්බඳින්න ඕනේ නැහැ. නමුත් ඒක තුල පොඩි ප්‍රතික්ෂේපයක් එනවා අරකේ තියෙන සුඛයට ආස හිතිලා. මොකද ඒකට ආස්වාදයේ විඳලා පස්සේ අර ආනාපානෙ එද්දි නැත්තම් ඒ ආනාපාන පොඩි ඊට වඩා හිස්තැන හොඳයි කියන එකක් හිතෙනවා. එතකොට වෙන්නේ සාමාන්‍ය ජීවිතෙදි toy හිස්තැන් තියෙනවා. හිස්තැන ආනාපානේ හිස්තැන ආනාපානි. හිතන්නකෝ මේක රේඛීයව තියෙනවායි කියලා. ආනාපානෙ තියෙනවා, හිස්තැන තියෙනවා, ආනාපානෙ තියෙනවා. නැවත හිස්තැන තියෙනවා, ආය ආනාපානෙ තියෙනවා. එතකොට ආනාපානෙ අරමුණු කරොත් හිස්තැන නැහැ. හිස්තැන අරමුණු කරොත් ආනාපානෙ. හිස්තැන කියන්නේ අරමුණක්. හිස්තැන කියන්නේ අරමුණක් ආනාපානෙට සාපේක්ෂව ඒක අපි කතා කරන්නේ. පැහැදිලිද? හිස්තැනක් ගැන කතා කරන්න බැහැ අරමුණක් නැත්නම්. මේ දෙක සාපේක්ෂයි. මේ දෙකම එකයි. හිස්තැන දෙක ආනාපානෙ දෙකයි. නමුත් අර සියුම් භාවයේ වෙනසක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ජීවිතේදීත් ওই හිස්තැන තියෙනවා නැත්නම් නෙමෙයි. මොකද අපි මේ ඇහෙන සද්දයක් අතරත් සද්ද දෙකක් සද්ද ගොඩාක් අතර එක සද්දයකකත් ওই හිස්තැන් ගොඩක් තියෙනවා. අපි දකින රූපවලත් කැඩි කැඩි ওই රූප තියෙන්නේ. කැමරාවෙන් ෆොටෝ ගන්නවා වගේ අපි ඒ ටික එකහු ගලන කතාවක් හදන්නේ. ওই රූප දෙකක් අතර අනිවාර්යයෙන්ම හිස්තැන තියෙනවනේ. පරිච්ඡින අවකාශයක් තියෙනවා. ඒ වගේම හැම දෙයක් අතුම ඔය හිස් ස්වභාවය නැත්තම් ඔය කඩතොළු තියෙනවා. පෙනීරයක් වගේ. වැඩි දියෙන්නේ මේ හිස්තැනට ආස කරාට පස්සේ, ඒක අරමුණු කරාට පස්සේ අර අරමුණු ප්‍රතික්ෂේප කිරීම, ආනාපාන ප්‍රතික්ෂේප කිරීම වගේ එක සාමාන්‍ය ජීවිතේ වෙනවා. ඒක මම දැකලා තියෙනවා භාවනා යෝගින්ද ගොඩාක් ඕක කියවෙනවා. මේ හිස්තැන අරමුණු කරන්න කියලා සාමාන්‍ය ජීවිතේ අර එන ප්‍රශ්න වලට පුදු ප්‍රතික්ෂේපයක් කරනවා. ප්‍රශ්න වලට මූණ දෙන්නේවත් නැහැ. එහෙම එකක් සියුම්ම තියෙනවා. ඊට පස්සේ මග අරින ස්වභාවයක් තියෙනවා. මේ එන වේදනාවකට මූණ දෙන්නේ නැහැ. ඒක තුළ අර පොඩි දේශ සහගතයක් නැත්නම් අර විභව දන්නාවක් නැත්නම් මේක එපා කියන ගතියක් වැඩි වෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ හිස්තැනත් එකයි ආනාපානෙත් එකයි කියලා දෙකටම සමහිත වෙනකන් මේක කරගෙන යන්න ඕනේ. මොකද එකකට තණ්හාව වැඩි වුණොත් අපි එතන දුක හට ගන්නවානේ. ඒකත් දුකකට හේතු වෙනවා. ඒකෝ තේරුම් ගන්න ඕනේ පාර්ශව දෙකම හිත තැම්පත් වීම සහ විසිරීම කියන දෙකටම සමහිත පවත්වන්න. එතකොට ඒ වෙනකන් තමයි මේක අපි කළ යුත්තේ දෙකටම සමහිත පැවැත්වෙනකම් මේක හරි තේරුම් ගන්න ඕන. සමහරු කැමති නැහැ ওই ස්තැනට. සමහරු විවේක වෙන්න කැමති නැහැ. සමහරු විවේකයට කැමති. එතකොට මේ චරිත දෙක තේරුම් ගන්න ඕනේ. මේකට සමහිත වෙනකන් මේක තේරුම් ගන්න. ඒ වගේම ජීවිතේ ප්‍රශ්නයකදී ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕනේ. ඒකට මුල් දීලා ඒ ඊළඟට පුළුවන් වෙන්න ඕන ප්‍රශ්නේ එන්නේදී ඒ ප්‍රශ්නෙම නැවතෙද්දී අච්චර දඟලන්නේ නැතුව ඒකටත් සුවාදීනව කටයුතු කරන්න නැත්නම් ඒකටත් වැඩිය දැන් කලඹෙන්නේ නැතුව ඒ ප්‍රශ්නේ දිහා බලන්න. එතකොට තමයි දියුණුව සිදු වෙන්නේ. නැත්නම් අපි කරන්නේ ඊළඟ ප්‍රශ්නේදී අපි හිතෙන්ට දානවා හිත. නැත්නම් අර මත් වෙලා වගේ හොය ඉන්නවා. නිකන් ගංජ ගහලා වගේ ඉන්න උත්සාහ කරනවා.
එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් භාවනා කරද්දී උනත් ආනාපානේ ආපහු මතු වෙනවා නිතර. අනිත් එක සමිනවස හිස්තන ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. හිස්තන අතර ආනාපානේ හරි සිතිවිලි හරි එනවා ආපහු හිස්තනට යනවා.
ඒක ස්වභාවික සිද්ධ වෙන දෙයක්. නමුත් අර කැමැත්තකම
නෑ. ඒක එහෙම ආවට ටිකක් නෑ ස්වාමිනවස.
ඔව්, ඒ කියන්නේ කැමැත්ත අකමැත්ත දැන් කිව්ව නේද ටිකක් පොඩි හිස්තනට පොඩි කැමැත්තක් තියෙනවා කියලා.
ඔව්, හිස්තැනට කැමැත්තක් තියෙනවා. ඒ උනාට හිස්තැන කැඩුනට එහෙම දුකක් එහෙම විශේෂයෙන් ලොකුවට එහෙම එන්නේ නැහැ.
සියුම්ම ලොකුවට නැත්නම් සියුම්ම
තියෙනවා කියලා හිතෙනවා. ඒ කියන්නේ
හිස්තැනට තමයි අපිට අල්ලන්න බැරි දැනට. හොඳට බලන්න ආයේ ඊළඟ එකේදී සියුම්ම මේ දේ තියෙන එක තමයි ඕලාරිකව එන්නේ. සාමාන්‍ය ජීවිතෙත් අරක ප්‍රාර්ථනා කරන්න ගියොත් ඒක අරමුණු කරොත් අර වගේ ඕලාරිකව දුකක් එන්න පුළුවන්. ඒකින්ද ඒ දෙකටම දෙන්න ස්වභාවිකවම තැන. දවල් පරියන්කෙදි කියනවනේ හිස් තැනෙනවා. ඊට පස්සේ ආනාපානි මතුනවා. ආය වේදනා මතුනවා.
ලංකලඟ මතුනවා.
ඔව්, ඒකෙදි ඒ වෙනසක් නැතුව ඒ විපරිණාමයට ඉඩ දෙනවනම් අන්න හරි. හිස් තැන ගැන වැඩිපුර කතා කරනවායි කියද්දි මට තේරෙනවා මේ හිස් තැන ගැන පොඩි ලව් එකක් තියෙනවායි කියලා. නැත්තං ඉන්නේ නැහනේ අපි. එතකොට ඒක හොඳ සියුම් මනාපමනාපයක්. ඒක තමයි ඇත්තටම වේදනානුපස්සනාවට වැටෙන්නේ. මේ කැමැත්තකමත් මොකක්ද කියලා. ඒකින්ද මේ රූප වේදනා නෙමෙයි රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන එක ඒ රූප ටික හරියට යථාභූතයෙන් දැනගත්තා නම් අන්න වේදනාව අල්ලන්න පුළුවන්. නැත්තම් අල්ලන්න බෑ. මේකට තියෙන මේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා තුනටම අපි ඇලෙනවා. අන්නේ ඇලීම ඔය උපේක්ඛාවට තියෙන ඇලීම තේරුම් ගන්න පුළුවන් අර ටික හරියට දැනගත්තොත්. ඒ ස්පර්ශය දැනගත්තොත් තමයි මේ සුඛ දුක්ඛ උපේක්ඛාවට ඇලෙන ඇලීම තේරුම් ගන්න පුළුවන්. එතකොට තමයි ඔතන සියුම් තැනක්, ඔතන වරදක් සිදු වෙන්නේ නැහැ. ඔතන ওই භාවනා යෝගියට ඕක අනිවාර්යෙන් වැටෙන තැන. හැබැයි මෙතන මේ පැහැදිලි කරගත්තොත් Tamanට එතනින් ඉදිරියට මේ ලොකු ගමනක් තියෙනවා කියලා හිතනවා.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ හිස්තැනේ පුළුවන් තරම් වෙලා ඉන්න එකම එකටම යන්න එකම පුරුදු කරන්න කියලා කියන්නේ.
එහෙම මගේ අතින් නම් කියන්නේ නැහැ ලොකු සංසෙත් මම කියන්නේ දැන් ඒක හිස්තැනේ තමයි හොඳටම දක්කාරි දෙක 100ක්
කියන්නේ. අනිශ්චිත බව වගේ ඒක අනිශ්චිත. ඒ කියන්නේ දේවල් තියෙනවා අල්ලන්නේ නැතුව ඉන්න තැනක් වගේ.
එහෙම හරි තේරුම් ගන්න හරි අමාරු තැනක් උතන. මොකද හිතන්නේ දේවල් නැති තැනට ඇලෙන එකයි දේවල් තියෙද්දි ඒ දේවල් ප්‍රශ්නයක් කරගන්න නැති එකයි දෙකක්.
මම ස්වාමීන් වහන්සේ හිස් තැන කියලා කිව්වේ දේවල් තියෙද්දි ඒකට ඇලෙන්නේ නැතුව ඉන්න වගේ තැනක්. ඒ කියන්නේ දේවල් හැම දෙෙම දැනෙනවා, ඇඟ තියෙනවා, ශබ්ද ඇහෙනවා, ඔක්කොම දැනෙනවා. නමුත් හිත තනියම වගේ ඉන්නවා. ඒ මොකක්වත් අරමුණු විශේෂයෙන් කරන්නේ නැතුව නිකන් මැදට වෙලා වගේ ඉන්නවා. ඉස්තන කියලා මං කිව්වේ ඒකයි සමිනා.
ඒකයි මේ සහ මේ අරමුණු නැවත එනවා කියනකො වේදනාවක් ආවා. වේදනාව ඇවිල්ලා වේදනාවට මූණ දානවා. වේදනාව අරමුණක් කරගන්නවා. හැබැයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඊට වේදනාව නැති වෙලා යනවා.
එහේ.
ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඉස්තනේ ඉස්තනක ඉඳගෙන අර දේවල් අරමුණු කරන්නේ නැති කියන එක වෙනම එකක්. ඒ කියන්නේ රූපය කියන දෙකක් සහ ඊට පස්සේ මේකේ මැද, ඒ කියන්නේ නැත්තම් වෙනමම එකක් තමයි අනිසිත කියන්නේ. මේ නිශ්චය කරගන්න මොන දේ ආවත් දුත්තේ දුට මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මුත්තන් මුත මත්තන් වගේ අර විඥාණි විඥාන මත්තන් වගේ ඒ දේවල් නැතුව නෙමෙයි එනවා. ප්‍රශ්නයක් කරගන්න ගාගන්නේ. ඒක සාමාන්‍ය ජීවිතෙන් තමයි තේරුම් ගන්න පුළුවන් හොඳටම අනා ගන්නවද ප්‍රශ්න වැඩි කරගන්නවද කියන එක වටේ අය තමයි අපිට කියලා දෙන්නේ. වටේ තමයි තේරුම් ගන්නෙ. වටේ තමයි කියන්නේ මෙයා මේ මේ වා හොඳද නරකද කියන එක වටෙන් පොඩි ඉංගියක් එනවා. ඒක පරියන්කින් ලැබෙනවා. ඒක හරියට යෝගියා තේරුම් ගන්න ඕනේ. මොකද තමන්ගේ හිතමනේ කියන්නේ ඔබ දැන් හරි කියලා. අන්න එතන හරියට තේරුම් ගන්න ඕනේ. ඒක අර මේ මේ ගොඩක් පටලා ගන්න තැන තමයි හිස් ස්වභාවය තුල ඉන්නවයි කියන එක. මොකද හිස් ස්වභාවයට රින්ගුවොත් අරමුණු නැහැ. අරමුණට
අරමුණු තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒවා අර අල්ලන්නේ නැති ගතිය තමයි මම
ඉස්සර කරගන්නට ජීවත් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෙක කරගන්නට ජීවත් වෙන්න පුළුවන්. අරමුණට ගියත් ප්‍රශ්නයක් නෑ. ඒකයි කියන්නේ දැන් රූපයකට හිත ගියා කියනකොට. ආනාපාන හිත ගියා නැත්නම් අපිට පේන රූපයක් දැක්කා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක කවදාවත් කෙලෙස් නෑ. හැබැයි ඒකෙන් පස්සේ එන මේ මේ ප්‍රපංචවලනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක රූපේ එහෙමම ගෙවිලා යනකම් බලන් ඉන්න පුළුවන් නම් ඒ රූපය මේ නිශ්චය කරගෙන අපි මුකුත් හදලා නෑ. එතනින් ඉවරයි. ඒ වගේම තමයි මේ මේ හැම දෙයක්ම එනවා. ඒකට ගණන් ගන්න නැතුව හිටියට පස්සෙත් ඉන්න පුළුවන්. මධ්‍යස්ථ උපේක්ෂා වේදනාව තුළ ඉන්න පුළුවන්. හැබැයි උපේක්ෂා වේදනාව තුළ යට තමයි තේරුම් ගන්න පුළුවන් මේ අනුශය ආශ්‍රව මොනවද වැඩ කරන්නේ කියලා. ඇයි මේ මේ එක එක දේවල් තෝරන්නේ යන්නේ තාම අපි කියලා. දැන් පග්යන්ක ඉන්නකම් හරි. සාමාන්‍ය ජීවිතේ ගියාට පස්සේ අපි ගා ගන්නවානේ. එතකොට ඒ යට අනුසය ආශ්‍රව තේරුම් ගන්න පුළුවන් ඔන්න උපේක්ෂාවට ගිහිලා ඉතරයි. ඒකයි කියන්නේ අනේ මේ 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 යාව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය මේ කවදා හරි මේක ඥානයේ පහළ වෙන්න මේ 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 උපේක්ෂාව හේතු වෙනවා. කවදා හරි නිබ්බාණේ පහළ වෙනකම් මේ මේ මේක හේතු වෙනවායි කියලා. එසකොට ඒක හරහා යට තියෙන අනුසය ආශ්‍රව දැකලා ඒක ඒක ප්‍රහාණය වෙච්ච දාකට ඔන්න සෝවාන් සකුද්දාගම අනාගාමී රහත් කියන දේවල් ලැබෙන්න පුළුවන්. එතකන් අපිට තියෙන්නේ මේ ඒ විදිහට තේරුම් අරගෙන මේ මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඇයි තවත් දැන් මෙතනදී හරි. ඊට පස්සේ අපි ඇයි අල්ලන්නේ මේවා සමහර ඒවා? ඇයි සමහර සියුම් ප්‍රතික්‍රියාවක් තියෙන්නේ? අන්න ඒක තේරුම් ගන්න ඕක හරි වටින මේ ටූල් එකක්. එහෙම කිව්වොත්.
එහේ සම්.
ප්‍රශ්නේ ඉඳලා නැහැ වගේ මට නේ. ඒ කියන එකකින් තේරෙන්නේ නිකන්.
දැන් මටම හිතාගන්න මට මොකද්ද තියෙන්නේ කියලා.
ඔව් ඒක තමයි. ඔහොම කරකවල ඇතරීම තමයි යෝගියා ඊටපස්සේ ගිහිල්ලා හරියට භාවනා කරන්න සතිමත් වෙන්නේ. මම කරන්නේ ඒකයි. මම උත්තර දෙන්න හොඳට කරකවල අතාරිනවා. තමන්ගේ බඩු සුවර නම් ආයේ මොකුත් ආයහන් දෙයක් නැහැ. ඒ කියන්නේ සියුම් තැන් ටික ඔය වගේ පොඩි තට්ටුවක් දැම්මට පස්සේ අර අර ගිහිල්ලා සත්මාල් පාසාදේට යටියන් කිව්වෙන් ගිහින් ගැහුවා වගේ මොකද සාමතුරු පොඩි තට්ටුවයි දාන්න ඕනේ. නිශ්චය කරගෙන අනිත්‍යද ඉන්නේ කියලා තේරෙනවා දැන්. ඒකින්ද ගිහින් බලන්න ආයි නැවත නැවත භාවනා කරමින් මොකද්ද මේ මම මේ මේ වෙලා තියෙන්නේ කියන. එතකොට තමන්ට මේක මෙයා වෙනවා.
එහෙමයි ස්වාමීනි. ස්තිරවන් සර්.
ඒ ස්තිරවන් සර්.
තවත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න වෙලා තියෙනවා. අශිනි අවස්ථාව තියෙනවා අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ස්තිරවන් සර්නේ ස්වාමීන් වහන්සේ.
ඔව් ස්තිරවන් සර්නායි.
ස්වාමීන් වහන්ස මේ මේ මම දැන් ටික කාලයකින්නම් භාවනා කරනකොට මට මේ සිතිවිලි වල කරදරේ තමයි ආවේ. ඉතින් ස්වාමීන් වහන්ස මේ ඒකට විවිධ මෙතඩ්ස් යූස් කරනවා මේ එක ඒ ස්ටේට් එක අවොයිඩ් කරන්න. ඉතින් ස්වාමීන් වහන්ස මේ මට මේ මෙතඩ් එකක්වත් යූස් කරන්න මේ හිතේ මේ වීරියමදි කියලා හිතෙනවා ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ මේ උදාහරණයක් කිව්වොත් දැන් මම දන්නවා මෙතඩ් මේ මේ නිකන් විතර්ක ගතිය දුරු කරන්න මේ මට ඉගෙන ගන්න ලැබුණ මේ ක්‍රම කීපයක්. ඒව කරන්නත් කැමැත්තක් උනන්දුවක් නැහැ හිතේ ඔහේ තියනවා. ඒ කියන්නේ මේ මේ අර දැන් මේ මට මේ කලින් නම් මේ භාවනා හැම කරනකොට නිදිමතක් ආවෙම නැහැ. මේ කලින් ධර්ම දේශන අහනකොට කවදාවත් නිින්ද යන්නේ නැහැ. අර විතර්ක ගත්තා හින්දා. ඒ වුණාට දැන් මේ ළඟකදී ධර්ම දේශන අහනකොට නිදිමතක් ඇවිල්ලා පුදුම විදිහට මම දවස් කීපයක්ම ධර්ම දේශන අහනකොට නිදිමත් ආවා. එතකොට මේ දැන් අර විතර්ක ගතිය හින්දා භාවනාව හරියට කෙරෙන්නේ නැහැ කියලායි මට හිතෙන්නේ. ඉතින් මේ මම
එතකොට පොඩ්ඩක් පොඩ බාධා කරනවා. ඒක කරන භාවනාව පිළිබඳ පොඩි විස්තරයක් කරන්නකො පරියන්කියක් හෝ සක්මනක් හොඳම එකක් දැනට ගියේ.
ස්වාමීන් වහන්සේ මම මේ වார்த்தාවක් කියවන්නද?
ආ එකක් කියන්න බලන්න මේ කෙටියෙන් මේ පරියන්කයක් හු.
පළමුව නිදහසේ වාර 6ක් ඇවිද හිටගෙන මම දැන් මෙතනයි ශරීරයේ හිටගත් ඉරියව්ව අරමුණු කළා. අනතුරු විනාඩි 10ක් වම් දකුණු ලෙස ඇවිද්දා. අසව පයේ දැනීම් නිරීක්ෂණය කරන විට තද බව, කළු බව, තෙත් බව කිසිලෙස දැනුණා. සූර්ය රශ්මිය ශරීරය මත පතිත වී උණුසුමක් දැනුණා. කුරුළු නාද ඇසුණා. සක්මන් කරන විට බොරළු පෑගී සියුම් ශබ්දයක් නැගුණා. විලුඹ ප්‍රථමව ඇසෙමි, ප්‍රථමව තැබුණා. ඇඳුම් දෙපයේ ස්පර්ශ වුණා. විලුඹ කොට්ටය හා ඇඟිලි අනුපිළිවෙලින් නිසවුණා. දකුණු පය ශරීර බර වැඩිපුර දැරුවා. ශරීර දෙපසට පැද්දුණා. පා ඇඟිලි මගින් පය ඉදිරියට තල්ලු වුණා. ලේවකේ දැනුනේ නැහැ. එක පායකට ශරීර බර මුළුමනින්ම එදින විට අනෙක් පය බිම ස්පර්ශ වුණේ නැහැ. සක්මනේ දීට වඩා හැරෙන විට විලුඹ සෙවුණේ අඩුවේ. සිතීලි ගලා ආවා. සක්මන අතරතුර බහුල ලෙස විවිධ සිතීලි ආවා. එපමණයි ස්වාමීන් වහන්සේ.
ඔව්. පරියන්කේ විස්තරයක් තියෙනවද? නැත්තම්
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම කියන්න.
නැත්තම් ඔයා නිකන් වචනෙන් කියන්න බෑ පරියන්ක කොහොමද යන්නේ ආනාපානේ.
මම පිම්බීම මම සවින්හස ඉස්සෙල්ලම කළේ ආනාපාන සතිය. ඒක කරනකොට සවින්හස මට අර පොඩි කාලින් ඉඳන් තියෙන ඔළුව කැක්කමක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක අරමුණු වෙන නිසා මට පිම්බීම හැකිලිම කරන්න කිව්වා. දැන් පිම්බීම හැකිලිම කරනකොට ස්වාමීන් වහන්ස මම ටිකක් බලාගෙන ඉන්නකොට දැනීම පිම්බෙන එක හැකිලෙන එක දැනීම අඩු වෙනවා. සාමාන්‍යයෙන් සමහර වෙලාවට පිම්බීම් කීපයකුත් සිදුවෙනවා වගේ දැනෙනවා එක පිම්බීමක් තුළ. හැකිලීම් කීපයක් සිදුවෙනවා වගේ දැනෙනවා එක හැකිලීමක් තුළ. එහෙම තිබිලා ටිකක් දැනෙන්නේ නැතුව නැත්තරම නැතුව යනවා. දැනෙන්නෙම නැතුව යනවා. ඊට පස්සේ ආයෙත් බලාගෙන ඉන්නකොට මේ එන්නේ නැහැ. එතකොට කය දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ආයෙත් වෙනින් පරයන්කෙකදී ආයෙත් පිම්බීම හැකිලීම දැනෙනවා. එහෙමයි තියෙන්නේ.
ඒ දැන් මේ එක පරියන්කයක් ගත්තොත් පිම්බීම හැකිලිම නොදැනී යනවා.
එහෙමයි.
ඊට පස්සේ නැවත දැනීමක් එනවද නැත්නම් එන්නේම නැද්ද ඉවරනකම්?
සෝනිහාස මට පැය භාගයෙන් මම කරන්නේ ඒ කාලය තුනන් එන්නේ නැහැ.
එන්නේ නැහැ. ඔව් එන්නේ නැහැ. ඔව් ඒකෙදි පුළුවන් ද බලන්න පැය භාගේ පොඩ්ඩක් වැඩි කරගන්න. පැය භාගේ විනාඩි 32ක් කරගන්න. විනාඩි 35ක් කරගන්න. පැය භාගයක් ඇතුළත නැවත පිම්බීම හැකිලිම නොඉන්න පුළුවන්. නමුත් ආයි බලන්න මේ කාලය චුට්ටු චුට්ට වැඩි කරගෙන ටිකක් දවසට විනාඩි 2 3 වැඩි කරා නම් ඇති.
එළම්
තියරම වැඩි කරගන්න පැයක් දක්වා පරියන්ක හදා ගන්න. එතකොට ওই ප්‍රශ්න ටික දැනට මතු වෙනවා එන එන ප්‍රශ්න ටික. ඒ වගේම තමයි දැන් ඔය සාමාන්‍ය ජීවිතේ දෝ තියෙන ප්‍රශ්න වලදී දැන් හිතන්නකෝ විතර්ක වැඩි නම් රාගදේශම් වැඩි නම් අපිට නිින්දයක් නැහැ ජීවිතේට. මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ ওই නිදි නැතිකමට බේත් ගන්නෙම ඔන්න ඔය රාගදේශ වැඩි හින්දා. මොන හරි මේ ෆිල්ම් එකක් හරි බලලා නිදාගන්න යන කවදාවත් හින්දා. හැබැයි රාගදේශ අඩු වෙන්න අපිට එනවා මේ මොකද්ද කම්මැලිකම නිදිමත ස්වභාවයක්. හැබැයි අපි මේක ඉදිරියට ගිහින් කියලාද හිතන්නේ පස්සට ගිහින් කියලාද?
සවිනස මං හිතන්නේ ඉදිරියට ගිහින්.
එහෙනම් මොකද්ද දැන් ප්‍රශ්නේ?
ඒ වුණාට ස්වාමීන් වහන්ස මට අර විතංක වලට මෙතඩ් ටික යූස් කරන්න හිතේ වීරයක්
නෑ.
මම නිකන් කල්පනා කර කර ඉන්නවා ඔහේ අර මෙතඩ් එක මතක් වුණාම ඒක පාවිච්චි කරනවා. ඒ වෙලාවට ආයෙත් කල්පනා කරනවා. කල්පනාවකට හෙල්ප් වෙහි වෙලාවක්.
ඔව් එතකොට දැන් ඔය කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී දැන් තම පරියන්ක සක්මනේදීද?
සාමාන්‍ය ජීවිතයේදී ගොඩාක් වැඩි ස්වාමීන් වහන්ස. සක්මනේදී අඩුයි පරියන්කේදී වැඩි වගේ ඒවා.
ඔව් එතකොට දැන් පිම්බීම හැකිලිම තියෙද්දිද හොඳට පිම්බීම හැකිලිම විස්තර පේනවනේ සක්මනේත් හොඳට විස්තර පේනවා හොඳ විතර්කේ වැඩ කරනවා. එතකොට මේ සක්මනේ තොරතුරු අඩු වෙද්දී සහ පිම්බීම හැකිලිම නැති වෙද්දී වාට මොකද්ද තියෙන්නේ ඒක පිළිබඳ තියෙන හැඟීම?
සාමිනහන්ස මේ මම සක්මන් භාවනාවට තමයි කැමති.
ඔව් සක්මන් භාවනාවේ කියන්නේ මේ අරමුණු තියෙන ස්වභාවයට කැමැත්තක් තියෙන ගතියක් පේනවද ඔයාලට?
එහෙමයි සාමිනහන්ස.
ඔව් ඒ කියන්නේ ඉස්තැනට පොඩි අකමැත්තක් තියෙනවා.
එහෙමයි.
ඔව් ඒ කියන්නේ විවේක වෙන්න ලොකඩ කැමැත්තක් නැහැ. මොනව හරි හිත හිතා ඉන්න. ඒ
කැමැති සායනසාර ඔළුව කැක්කුම හින්දා මට සක්මන් කරනකොට එච්චර ඔළුව කැක්කුම දැනෙන්නේ නැහැ. ඒ වගේම පිම්බීම හැකිලිම කරනකොට ඔළුව කැක්කුම එනවා. ඒක මට අරමුණු වෙනවා අඩුයි. මොකද මම දැන් පිම්බීම හැකිලිමනේ බලන්නේ. ඉස්සෙල්ලා ආනාපාන සති බලනකොට අර ඔළුව කිට්ටු හින්දා ගොඩාක් වේදනාවක් ආවා. දැන් අර පිම්බීම හැකිලිම බලනකොට ටිකක් තියෙනවා. ඒ හින්දා ඒ ඒ ඉරියව්වට මම එච්චර කැමති නෑ. අර සක්මන් කරනකොට දෙපා වලට අවධානය යොමු වෙන නිසා මට ලේසියි ඒක. අවධානය යන්නේ උඩට.
ඔව් ඒක පොදුවේ කියන්න පුළුවන් විතර්ක චරිත වලට එහෙම තමයි. ඉස් ස්වභාවයෙන් නැත්නම් විවේක වෙන එකට කැමති නෑ. එතකොට අරමුණු ස්වභාවයට ටිකක් කැමති. ප්‍රශ්න වලට කැමති, කල්පනා කර කර ඉන්න කැමති. එතකොට පරියන්ගේ ටිකක් කාලය වැඩි කරලා මේක අරමුණු නැති ස්වභාවයත් අත්විඳින්න ඉඩ දෙන්න හිතට. ඒකත් තේරුම් ගන්න. ඒකත් කාලය වැඩි කරන්න මේ 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 කම්මැලිකමත් ඒකත් පිනක් සමහර වෙලාවට. කම්මැලිකම කියන්නේ මේ මොකවත් කරන්න හිතෙන්නේ නැහැ කියන එක කරකෝ ගන්න පුළුවන් විවේකයකට, විරාගයට, නිරෝධයට. හැබැයි අර විතර්ක වලට කැමති පුද්ගලයා අර කම්මැලිකමට නැත්නම් ඒ හිස් ස්වභාවයෙන් නැත්නම් ඒ අර අඩු ස්වභාවයට කැමති නැහැ, උපේක්ෂාවට කැමති නැති ගැටියක්. ඒක පුරුදු කරන්න ඕන ටික 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 ටික. හිතට කල්පනා කර කර ඉන්න දෙන්න එපා කිරිම දෙයක්. අපිට කියන්නේ මොනවා හරි වැඩක් කරපන්, අඩුවන උදැල්ලක් අරන් කොටපන් කියන එක හරි කියන්නේ අපිට මොනවා හරි දෙයක් හිතට වැඩක් දෙන්න ඕනේ. නැත්නම් එයා ඔහේ මනෝපාරක් ගන්න, නැත්නම් ඕවර් තින්කින්, නැත්නම් ඔය ඇඳට යන්න හිතනවා, නිදිමතක් නැතුව ඇඳට ගියොත් තන්නේ කර කෙලෙස්. ඉතින් පුළුවන් තරම් එයාට මොනවා හරි වැඩක් දෙන්න ඕනේ සාමාන්‍ය ජීවිතේ. ඒතකොට පරියන්කෙදී වාට පුළුවන් නම් ආනාපානී හෝ පිම්බිම හැකිලිම කරද්දී ඔළුව ගැකුමක් එනවා නම් වේදනාව දිහා බලන් ඉන්න බෑ ඔළුවේ.
මෙහෙමයි ස්වාමීන් වහන්සේ, ඔළුවේ වේදනාව නම් බලන්න බෑ ස්වාමීන් වහන්සේ, කිවසන්න අමාරුයි. මම අර මේ කකුලේ වේදනාවක් තියෙනවා, ඒක බලනවා. එහෙම
ඒ ඇයි ඔළුවේ වේදනාව බලන්න බැරි? ඔළුව හින්දාද
ස්වාමීන් වහන්සේ? වේදනාව වැඩි, ඉවසන්න අමාරුයි.
ඒ කියන්නේ ඒ පරියන්කේ නැගිටට පස්සේ ඒ ඔළුවේ වේදනාව නෑනේ?
සාමාන්‍යයෙන් මේ ස්වාමීන් වහන්සේ මට තියෙනවා ඔළුවේ කැක්කුවා පොඩි කාලේ ඉඳලා.
මේ නිකම් يعني ආනාපානෙ බලද්දි වැඩි වෙනවයි කියන එක තුරදී ආනාපානෙ නොබැලුවොත් නෑනේ නේ?
ඒ තියෙන සන්නස එදිනදා ජීවිතේත් පොඩ්ඩක් තියෙනවා. අර භාවනා කරනකොට එක වැඩි වෙන ගතියක් තියෙනවා. අවධානය ඉන්නත් දැන්.
එතකොට ඔළුව ගැක්කම වැඩි වෙනවද? ඔළුව ගැක්කම වැඩි වෙලා පේනවද කියන එක ගැත්තොත්?
වැඩි වෙලා පේනව නේද සාමාන්‍යයෙන්?
වැඩි වෙලා පේනවා. එතකොට අපිට එනවා හිතට බයක් ඔළුව ගැක්කම එයි කියලා.
එහෙමයි.
මේ බය ලොකු බාධාවක් වෙනවා මේ අපේ ගමනට. ඒකින්ද ඒ ඒ ඔළුව ගැක්කම මේ වේදනාවක් එනවනම් ඔළුව ගැක්කම කියලා කියන්නේ නැතුව වේදනාව කියන එක දාලා මේ ආනාපානට වඩා ප්‍රකට වෙනවා නම් ඒක පොඩ්ඩක් බලන්න. එතකොට අර බය නැතුවෙලා. නැත්තම් අපිට එන ප්‍රශ්නයක් මේක. එතකොට වෙන්නේ ආනාපානෙත් අතහැරලා පිම්බිම හැකිලිමත් අතහැරලා භාවනාවත් අතහරිනවා මේ ඔළුව ගැක්කුම ඉඳ. එහෙම චරිත මට හම්බෙලා තියෙනවා. මේ හාමුදුරු ඔළුව ගැක්කුමක් ඉඳ භාවනාව නැති අයින් කරලා. භාවනා කරන්නේ නැහැ දැන්. හැබැයි කමටහන් දෙනවා. මම පැලෙන්න කමටහන් දෙනවා. හැබැයි භාවනා කරන්නේ නැහැ. මම මොකද කියලා නෑ මේ ආස්මුතුන් මට ඔළුව ගැක්කුමක් එනවා. ඒකින්ද බය අපළු මේ වේදනානුපස්සනාවක් එතකොට කවද්ද කරන්නේ? ඒකින්ද මං කියන්නේ කාගෙන ඉන්න කියලා. නමුත් ඒකට තියෙන බය තේරුම් ගන්න මේ අපි ඒ හුස්ම රැල්ල දිහා බලන්න බයම තියෙනවා ඔළුව ගැක්කුමක් එයි කියලා. ඒ බය තියෙනකන් එයා එලෝ එලෝ පහර දෙනවා. එලෝ එලෝ පහර දෙනවා. ඉතින් ඒකින්ද මේ මේ පිම්බිම හැකිලිම කරත් කමක් නැහැ, ආනාපානෙ කරත් කමක් නැහැ. ඒ ඔළුව කැක්කුමක් එද්දි ඒක තියෙද්දිත් ආනාපානෙ නැත්තම් ඒක තියෙද්දිත් පිම්බිම හැකිලිමට හිත දාන්න බලන්න. එතකොට පිම්බිම හැකිලිමට හිත ගියා නම් ඔළුව කැක්කුම තේරෙන විදියක් නැහැ. හැබැයි ඒක ලොකු වදයක් දෙනවා නම් එයාට කියන්න හරි. ඔබ කියන එක දෙම මම කරන්නේ නැහැ. දැන් මෙච්චර කල් කරානේ. හිටපන් ඔබ පැත්තකට වෙලා ඉඳපන් කියලා වේදනාවට හරියටම මුණ මුණ දාලා බලන් ඉන්න. වේදනාව හරියටම මුණට මුණ දාලා බලන් හිටියොත් ඒකේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒකට තියෙන තරහ තමයි අපිට තියෙන එකම ප්‍රශ්නේ. ඒක තරහ එන්න කලින් ඊට කලින් එනවා බයක්. ඒකයි අපි අරමුණු ටග් ගාලා මාරු කරන්නේ. ඒක හරි සියුම් තැනක්. ඉතින් ඒකත් කරලා බලන්න ඔළුව ගැක්කුමක් આવොත් ඔළුව කියන්නේ නැතුව වේදනාව දිහා බලන් ඉන්න. ඕනම් වේදනාව කියලා මෙනෙහි කරත් කමන්නේ. එතකොට අර එන විතර්ක ප්‍රමාණය අඩුයි. ඒකත් මම මේ අමතර දෙයක් වශයෙන් මෙයා කරන්නේ. මොකද ඔය තියෙන සියුම් බය අරින්ද මේ උපක්‍රමයක්. ඒකත් කරලා බලන්න. ඊට අමතරව එදිනදා වැඩ කටයුතු ආ තේරුම් ගන්න විතර්ක චරිතයක් වුණාට පස්සේ මේ අරමුණු හිස් වෙනවට, අරමුණු නැති වෙනවට, අරමුණු අඩු වෙනවට උපේක්ෂාවට පොඩි අකමැත්තක් තියෙනවා. ඒක පුරුදු කරන්න ජීවිතේට මේ කම්මැලිකමත් සුට්ටක් පුරුදු කරලා දාන්න. ඒ නිදිමත ගතියක් එනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඉදිරියට යෑමේදී එන දෙයක්. ඉතින් ඒක ඒ නිදිමත එන්න දීලා ඒක තුල ඇහැරෙන්න අදිස්ථාන කරගෙන යන්න. නැත්නම් ලෑස්ති වෙලා යන්න දැන් නිදිමතක් එනවායි කියලා. එතකොට අපිට පුළුවන් ආයේ වැටි වැටි යෝග ටිකක් මෙයා වෙන්න. එතකොට අර නිදිමත තුල ඇහැරුණාට පස්සේ මේ උපේක්ෂා වේදනාව කියන එක තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඇලෙන්න නෙමෙයි. මුලින් ඇලෙන්න වෙනවා. ඒක නැත්නම් තේරුම් ගන්න බෑනේ. ඉතින් ඒ වගේ අර ස්වභාවය තේරුම් ගන්න, මේ අරමුණු වලට කැමති, අරමුණු නැති වෙනවට අකමැති කියන එක තේරුම් ගන්න. එතකොට මේ පරියංකේ කාලේ වැඩි කරන්න ඔයාලට තේරෙන්නේ දෙක පැත්ත බැලන්ස් කරගෙන යාතුයි කියන එක. දැන් අර කලින් කතා කරපු එක්කෙනා සාපේක්ෂවම වෙනස් පැත්තක් මේ කතා කරන්නේ අනිත් පැත්ත. එතකොට මේ චරිත ස්වභාවය තමයි අපි දෙගොල්ලගෙම තියෙන්නේ. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න මොකද්ද මේ තියෙන්නේ කියලා.
එහෙමයි ස්වාමීන් වහන්ස, මම පාරයන්කයට කාලය වැඩි කරන්නම්. ඔබ වහන්සේට ගොඩාක් ස්තුති, ගොඩාක් පින් ස්වාමීන් වහන්ස.
ඒ වගේම එදිනෙදාත් මොනවා හරි වැඩක යොදවන්න, සතිය පිහිටන්න පුළුවන් වැඩක දැනට සක්මන වැඩි කරලා වැඩි වෙලා කරන්න. සක්මන වැඩි වෙලා කරන්න. ඒකෙත් අරමුණු ගෙවි යෑමේ ස්වභාවයක් තියෙනවා. ඒකත් අතිමුංග ලැබේවා කියලා පිනවතිනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්ස. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න වෙලාව තියෙනවා. ප්‍රශ්න නැතුව වගේ ස්වාමීන්
වාසනාවනේ.
එහෙම නැත්නම්
දෙපැත්තක ප්‍රශ්න දෙකක් ඇහුණා හොඳම ප්‍රශ්න දෙක. ඒකින්ද ඔක්කොම සුද්ධ වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස.
හරි
එහෙමයි. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට උපකිරී අනුකම්පාවෙන් ඉදිරිපත් කරලද ලිඛිත වාර්තා, වාචික වාර්තා හා ප්‍රශ්න වලටත් මනා ලෙස බොහොම උසස් අන්දමින් පිළිතුරු සපයනු ලැබුවා. ඒක අපි ප්‍රශ්න ඉදිරිපත් කළායට විතරක් නෙවෙයි, ප්‍රශ්න ඉදිරිපත් නොකළායටත් මහඟු පිටිවහලක්, ඒ වගේම උදව්වක්. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට අප සියලු දෙනාගේම ගෞරවනීය කෘතඥතාවයේ පින් දීමෙන් ඔබ වහන්සේගේ දෙපා නමද පුද කරන ඔබ වහන්සේට නිදු නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු. නදීප් ඉදිරි කටයුතු කරගෙන යන්න, එහෙමනම් මම ඉඩ දෙනවා.
මයි පාලිමාව, බොහොමත්ම පින්. අද දිනේ අපේ වැඩසටහන සමාප්ත කිරීමට පුණ්‍යානුමෝදනාව සිදු කිරීමටයි මේ ළඟට තිබෙන්නේ. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රතිකාර ගන්නවයි කියලා කලින් දවසක සඳහන් කරලා තිබුණා. කොහොමද ස්වාමීන් වහන්ස ඒකත් අහන්නයි කියලා හිතුණා.
ආයුර්වේදික නැවතුණා. ඇත්තටම ප්‍රතිකාර ගන්නවට වඩා පොඩ්ඩක් හැංගිලා ඉන්න ගියේ. මාස එකමාරක් විතර විත්තරේ කොටු වෙලා හිටියා. බොහොම පාඩුවේ හිටියා. ඉතින් ඒ අතරේ තියෙන ට්‍රීට්මන්ට් වලට අර බඩේ තියෙන අපහසුතා ඒ ටිකත් අඩු වුණා. ඉතින් ඊට පස්සේ තමයි ලොකු සංසය වඩින්න ගනින්න දවසේ තමයි මේ පිළිකට වැඩි. ඉතින් දැන් උඩුගම වැඩි යම් ලොකු සංසයත් එක ආයේ ඉතින් ලව් මේ වඩිනවා.
එහෙමයි සවන් සන්තෝෂයි සවන් නැස. තිරුවන් සරණයි. නාමත පුණ්‍යයට මතක් සිඳු කරන්න පුළුවන්. මොහොතකදී
බොහොම සුදිනදී ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නවසරයි තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනාව ආරම්භ කරන්න යන්නේ. අද දිනේත් අප වෙත ගෞරවනීය නම් කියන අවසරයි ධම්මසරණ ස්වාමීන් වහන්සේ විසින් විශේෂ ධර්ම දේශනාවකිනුත් ඊළඟට ප්‍රශ්නෝත්තර වාරයේ ලැබුණු වார்த்தාව සහ වාචික ප්‍රශ්න වෙනුවෙන් පිළිතුරු ධම්ම දේශනා සපයමින් නම් කියන අවසරයි ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්සේ විසිනුත් කල්යාණ වූ සත්පුරුෂ වූ අනුග්‍රහයක් දක්වමින් සතිමත් වීම පිණිස අප වෙත උපකාරයන් සලසනු ලැබුවා. ඒ සියලු උපකාරයන් කෘතඥ පූර්වකව නමස්කාර පූර්වකව සිහිපත් කරමින් ඉරැස් වූ සියලු පුණ්‍යස්කන්ධයන් ඔබ වහන්සේ දිනමටම අනුමෝදන් වේවා. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය නත් වේවා. වහවහා අප්‍රමාදීව චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ ලෙස අවබෝධ කිරීමට හැකියාව සැකසේවා, හේතු සැකසේවා, ඒසෙම් සිද්ධ වේවා. සාදු සාදු සාදු. ඊළඟට අප වෙත අනුශාසනා කරමින් මෙම දහම් වැඩසටහන ආරම්භ කිරීමට උපදෙස් ලබා දුන්නා වූ ඒ නිස්සරවණේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට නම් කියන නමස්රේ උඩිරිගම ධම්මජීව ස්වාමීන් වහන්සේටත් මේ සියලු පුණ්‍යස්කන්ධයන් පුණ්‍ය සංස්කාරයන් අනුමෝදන් වේවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය නත් වේවා. අප්‍රමාදීව නිර්වාණ සම්පත්තියෙන් පරිපූර්ණ අවබෝධ කරීමට හැකියාවත්පත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම නිස්සරමණේ සියලු ස්වාමීන් වහන්සේලාට මේ කුසල් ධර්මයන් අනුමෝදන් වේ. නිර්වාණ අවබෝධය අප්‍රමාද වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහනේ සංවිධායක මණ්ඩලයේ සිටින සියලු දෙනාට මේ කුසල් ධර්මයන් අනුමෝදන් වේවා. ඔවුන්ගේ සතිමත් වීමේ පරිශ්‍රමයන් සාර්ථක වේවා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය අප්‍රමාද වේවා. ඒ වගේම මේ වැඩසටහන සහභාගී වූ සියලු දෙනාටත්, සහභාගී වන්නා වූ සියලු පිරිසටත් මේ පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. ඔබ සැම විසින් කරන්නා වූ සියලු සත්‍යමත් වීම පිණිස කරන්නා වූ සියලු උත්සාහයන් සාර්ථක වී චතුරාර්ය සත්‍ය ධර්මයන් අප්‍රමාදීව අවබෝධ වීමට හේතු සැකසේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ බුද්ධ ශාසනයට අනුග්‍රහ සැලසුවා වූ බුදු පරිනිර්වාණය පටන් මේ දක්වා එසේ අනුග්‍රහය සලසා යම් හෝ පිනක් බලාපොරොත්තු වෙන යම් තාක් පිරිසිටින්නේ දේ සියලු දෙනාට මේ පින් අනුමුදන් වී ඔවුන්ගේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නිවන් ධර්මයන් අවබෝධ වීම අප්‍රමාද වේවා. සාදු සාදු සාදු. නොපෙනෙන ප්‍රදේශයක නොපෙනෙන පරිමාණයක සිට මේ වැඩසටහන වෙත අනුග්‍රහය සලසන්නා වූ යම් තාක් පිරිසක්ද ඔවුන් වෙත ගාථා සජ්ජායනයෙන් මේ පින් අනුමුදන් කරමු. අනුමුදන් වේවා. එතවතා සම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතවතා සම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතවතා සම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. අප සැම දෙනා නමින් මියගිය ඥාතීන් නැද්දේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. නිවන අවබෝධ වනතුරුම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ඇසුර පමණක් අප සියලු දෙනා හටත් වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු. මීළඟට ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ
සුපත්තේවා
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මහිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ. ဒုတိယံපි ဥကာස වන්දාමි බන්ති. တတိယံපි ဥကာස වන්දාමි බන්ති.
අපවාදන සිරිස නිච්ඡං වත්තා පචායන චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සක්ක සම්පත්‍ති නියොච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිච්ඡතු.
සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කිරීමට ගාථා සජ්ජායනෙන් අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු. ඔබ වහන්සේට නිතරම නිරෝගී දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි.